இந்த பகமாட்டத்தை ஆரம்பிக்கிறேன். தர்ம சாப்பாவ அது தினே அப்படி சிவதி நாம் பிரிகாண்டோ இவகேம அப்படி கல்யாண மித்ர அதி பூஜ்ய இல்லுபேகம் அத்திதாசி சுவாமி ஜான் மாசி இப்பானது சாதுரின் கௌரவின் ஆராதனா கிரசிக்கணும் தத்தாகிர தர்மின் மிதாக தேசனா திருவான் சரணாய்.
හොඳයි, තෙරුවන් සරණයි හැම දෙනාටම. අදත් අපි සුපුරුදු පරිදි දේශනා කරගෙන යන දේශනා මාලාව පටන් ගන්න සූදානම් වෙන්නේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. விஞ்ஞான பச்சயா நாம ரூபம் உப்பாதோ ஆ ததாகதானம் அனுப்பாதோ ஆ ததாகதானம் டிதாவா சாதாது தம்ம டிதிதா தம்ம நியாமதா இத பச்சயதா தம் ததாகதோ அபிசம்புஜ்ஜதி அபிசமேதி அபிசம்புஜ்ஜித்வா அபிசமித்வா ஆசிக்கதி தேசேதி பஞ்சபேதி பட்டபேதி விவரதி விபஜதி உத்தானி கரோதி பசாதி சாஹ விஞ்ஞான பச்சயா நாம ரூபம் இதி கோ பிக்கவே யா தத யா தத்ர தத அவிதத அனன்யத இத பச்சயத அயம் உச்சதி பிக்கவே படிச்ச சமுப்பாதோ தீதி. ஹுதாய் ஸ்ரத்தாவந்த பிங்கதுனி, කරගෙන යන දේශනා මාලාවේ අද අලුත් පටිච්චසමුප්පාදයේ අංගයක් පටන් ගන්න සූදානම් වෙන්නේ. ගියවර අපි කතා කරේ අවිජ්ජා සංඛාර පච්චයා විඥානං කියන කොටස තමයි අපි ගියවර කතා කරේ. ඒක අපි දීර්ඝව දේශනා මාලා තුනක් වගේ කොටසක් තුළින් තමයි ඒක අවසාන කරන්න යෙදුනේ. නමුත් ඒකේ තව බොහෝ කරුණු තිබුණත් ඒවා අපිට සියල්ල ආවරණය කරනවා කියන එක කරන්න අමාරුයි. තථාගත බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසයන්, දේශනා න්‍යායන් ගත්තාම මහා සාගරය වගේ අපරිමිතයි. ඉතින් ඒ නිසා අපි ඒකේ තව තවත් දැනගත යුතු කාරණා දැනගන්න ඉඩ අවකාශ තියලා ඊළඟ මාතෘකාව අපි කතා කරන්න තියෙන්නේ. මේ මාතෘකාවට යන්න පෙර මට යම් දහම් පණිවිඩයක් දෙන්න තියෙනවා කියලා මං ගිය සැරෙත් මතක් කරා. සාමාන්‍ය පොදුවේ අපි හැමෝම නිවන් දකින පිරිසක් වශයෙන් යන ගමන සාර්ථක කරගන්න වරින් වර මේ උපදේශයන් දෙන්න ඕනේ කියන එක මං කල්පනා කරා. ඉතින් ඒ නිසා ඒ වගේ උපදේශයන් මං මේ දේශනා මාලාව තුළ වරින් වර යොදා ගන්නවා. අපි හැමෝම මේ සම්මා සම්බුද්ධ ශාසනයක පිහිට ලබලා නිවන් දකින්න යන ගමනක් අපි හැමෝටම තියෙනවා. ඉතින් මේ හැමෝගෙම අදහස නිවන් දකිනවා වුණාට කෙනකෙනාගේ මේ ශාසනය තුළ නිවන් දැකීමේ යන ගමනේ අරමුණු ආකල්පයන් හැමෝගෙම සමාන නැහැ. සමහර අය මේ ජීවිතේම උත්සාහ කරලා නිවන් දකින්න ඕනේ කියන එකම අභිප්‍රාය තියෙනවා. ඒ වගේම සමහර අයට ඒ වගේ අදහසක් නැහැ. තමන් මේ ධර්මයක් ඉගෙනගෙන බණ භාවනා කරලා අනිත් අයට සේවය සලසලා මේ ගමන් මඟ යනවා කියන තැන ඉන්නවා. සමහර අය මේ ශාසනය තුළ ඉතින් මේ ඒ ධර්මයක් ඉගෙන ගනිමින් ආමිස පින්කම් කටයුතු වල තියදෙමින් ශාසන කටයුතු ධර්ම ප්‍රචාර කටයුතු වල තියදෙමින් මේ වගේ කටයුතු කරගෙන යනවා. ඒ අතර ඇතැම් අය ධර්ම දේශනා පවත්වන්න රුචිකත්වයක් දක්වනවා, ධර්මයේ බෙදා හැරීමට රුචිකත්වයක් දක්වනවා. ඒ අතර සමහර අය ඒකින් වෙන් වෙලා ධර්මයේ ඉගෙන ගනිමින් කටයුතු කරනවා. සමහර අය ප්‍රතිපත්තිය මුල් කරගෙන ඉන්නවා. සමහර අය පරිපත්‍ය මුල් කරගෙන හැමෝම ශාසනය ඇතුලේ. නමුත් කෙනකෙනාගේ මේ යන ගමන් මඟ යන ආකාරය වෙනස්. ඉතින් මේ ඔක්කොම සලකලා බලලා මට දෙන්න ඕනේ අවවාදයක් හැටියට තමයි අපි හැමෝම මේ යන ගමන් මගේදී ආකල්ප වෙනස් වුණත් අපි හැමෝම අපිට ගුරුවරයෙක් නිශ්චිත ඒකාන්ත ගුරුවරයෙක් අපිට තෝරා ගන්න වෙනවා. මං මෙතනින් මේ අදහස් කරන්නේ මේ ගුරුවරයා මේ තෝරා ගැනීම කියන එක තමන් පෞද්ගලිකව කරගත යුතු එකක්. නමුත් අපි දේශනා යම් යම් දේශනා අපි ස්වාමීන් වහන්සේලාගෙන් අපේ ධර්මඥානෙ දියුණු කරගන්න අහනවා. ඒක වෙනම දෙයක්. දැන් මගෙනුත් මේ බණ අහන අය මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙලා කටයුතු කරන අය ඉන්නවා. ඒ අතර ඒ පිරිස අතර තමන්ගේ මේ භාවනා කටයුතු ප්‍රතිපත්ති ධර්මයන් පුරා ගන්න උපදෙස් ගන්න වෙනම ගුරුවරයෙක් ඉන්නවා. ඉතින් ඒ වගේ තමන් මේ ගුරුවරයා හරියට තෝරා ගන්න ඕනේ. ඒක අසීරු කාරණයක් බව දන්නවා. නමුත් එහෙම කියලා තමන් තනියම මේ ගමන යනවා කියන එක එච්චර සුදුසු නෑ. බුදුරජාණන් වහන්සේත් ඔබට මතක ඇති. බුදුරජාණන් වහන්සේ එකලාව ඉන්නකොට කල්පනා කරා මේ ගුරුවරයෙක් නැතුව හිටීම ඒක සුදුසු දෙයක් නෙවෙයි. ඒ නිසා මං කවරෙක් නම් මගේ ගුරුවරයා හැටියට තබා ගන්නෙ. කවරෙක් නම් මම කවරෙක්ට මං වන්දනාමාන කරමින් ගරු බුහුමන් දක්වමින් කටයුතු කරන්නද කියලා බුදුරජාණන් වහන්සේ ගුරුවරයෙක් හෙවිය යුතු කොට හැඟුණා. ඉතින් ඒ වගේ කොට අපි සමහර විට ධර්මයේ දේශනා කරන අය වෙන්න පුළුවන්. නමුත් තමන්ට සමාන හෝ තමන්ට වඩා උසස් ප්‍රතිපත්ති තියෙන හෝ උසස් දැනුමක් තියෙන කෙනෙක් ගුරුවරයා වශයෙන් තියාගන්න එක ඒක කළ යුතු දෙයක්. එතකොට තමයි තමන්ගේ දුර්වලතාවයක් තියෙනවා නම් ඒව හඳුනා ගන්න වෙන්නේ. නිසා මම දකිනවා බොහෝ අය මේ මට තේරිලා තියෙනවා එක එක ප්‍රෝග්‍රෑම් වලට වැඩසටහන් වලට යනවා. හැමෝගෙන්ම බණ අහනවා. හැමෝගෙන්ම භාවනා ඉගෙනවා. ඒක මහා අවුල්සහගත දෙයක් හැටියට මට තේරෙනවා. මොකද අපි එකම ආචාර්ය පරම්පරාවක් යටතේ විවිධ තැන් වලට යනවා නම් ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් මේ ආචාර්යයන් වෙනස් නම් ඒ ආචාර්යයන් වහන්සේලා කියන න්‍යායන් වෙනස්, ගමන් මාර්ග වෙනස්. හැබැයි හැමෝම යන්නේ එකම නිවනට මග කියනවා වෙන්න පුළුවන්. නමුත් ඒ ස්වාමීන් වහන්සේලා අවබෝධ කරගෙන කියන න්‍යායන් වෙනස්. ඇතැම් අය ඒ නිවන කියන එක වරද්දලා කියනවා. ඇතැම් අය හරිදේ කියනවා. ඉතින් ඒක අපි තෝරා බේරා ගන්න ඕනේ. ඉතින් මේ අපි හරි පැත්ත ගත්තොත් හැමෝම නිවන් මග කිව්වත් න්‍යායන් වෙනස් වෙන නිසා මේ ගමන් මාර්ග වෙනස්. දැන් අපි යම් ගමනක් යනකොට ගමන යන්න විවිධ පාරවල් තියෙනවා. අපි එකපාරකී යනකොට තව කෙනෙක් කතා කරලා කිව්වොත් ඔය පාරට වැඩිය මේ පාර හොඳයි, මම මේ පාරෙන් ගිහිල්ලා තියෙන්නේ කියලා. අපි ඒ පාරෙත් යනකොට අයෙක් ටිකක් යනකොට තව කෙනෙක් කතා කරනකොට එයත් කිව්වොත් නෑ 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 මෙහෙම පාරක් තියෙනවා, මේක පාර සවුත්තු නෑ හොඳයි කියලා ඒ පාරෙත් යන්න කිව්වොත් අපිට කවදාවත් ගමන් මග සම්පූර්ණ කරන්න බෑනේ. නමුත් හැමෝම කියන්නේ එකම පාර වෙන්න, එකම තැනට වෙන්න පුළුවන්. නමුත් ගමන් මඟ සම්පූර්ණ කරන්න බෑ. එහෙනම් අපි මෙතනදී මොකද්ද ගත යුතු තීරණය? ඒ ගුරුවරයන් අතර අපේ ඉන්ද්‍රිය ධර්මයන්ට අපි කරලා තියෙන සසර පුරුදු ඒ දේවල්ත් එක්ක අපිට ගැළපෙන ගුරුවරයෙක් ඉන්නවා. ඉතින් ආන්නේ නිසා ඒ කෙනා අපි තෝරාගෙන ඒ අනුව යා යුතුයි. බුද්ධ ශාසනයේ අතීත බුද්ධ ශාසනයේ දිහා බැලුවත් මේ ආචාර්ය අන්තේවාසික ගුරු ගෝල සම්බන්ධය ඒ කාලෙත් පැවතුණා. බුදුරජාණන් වහන්සේ ඒ වෙනුවෙන් විනය ශික්ෂාපද පනවමින් ආචාර්ය වත, අන්තේවාසික වත, සද්දිවිහාරික වත, උපාධ්‍යා වත කියලා මේ විදිහට මේ වත්තක්ඛන්දකයක් පවා දේශනා කරමින් ඒ කටයුතු කරා. ඉතින් ඒ දැන් ඔබ අහලා ඇති අතීත ශාසනයේ සරියුත් මහරහතන් වහන්සේගේ ගෝල පිරිස, මුගලන් මහරහතන් වහන්සේගේ ගෝල පිරිස, මහකාශ්‍යප මහරහතන් වහන්සේගේ ගෝල පිරිස කියලා මේ විදිහට ගෝලයන් 500ක් හිටියා, 1000ක් හිටියා කියලා ධර්මයේ සඳහන් වෙනවා. හැබැයි හැමෝම රහතන් වහන්සේලා. නමුත් පැවිදි කරනකොට යම් එක ගුරුවරයෙක් යටතේ, ආචාර්යවරයෙක් යටතේ තමයි පැවිදි කරන්නේ. එතකොට ඒ සසර පුරුදුත් එක්ක දැන් මොගලම් මහරහතන් වහන්සේ වටා ඉන්නේ ඒ මග යන අය. සැරුවත් මහරහතන් වහන්සේ වටා ඉන්නේ ඒ කැරුචිකත්වයෙන් ප්‍රඥාව පුරුදු කරලා තියෙන අය සැරුවත් මහරහතන් වහන්සේ. ඉර්ධිවිදාදී මේවා පුරුදු කරලා තියෙන අය සැරුවත් මුගලම් මහරහතන් වහන්සේට කියන්නේ. ඒ වගේම දුතාංගධාරීව පුරුදු කරලා තියෙන මහාකාශ්‍යප මහරහතන් වහන්සේ තුළ ආචාර්යයන් වහන්සේ ඇටියට තබාගෙන කටයුතු කරලා හැමෝම නිවන් මඟ කියන ඔක්කොම නික්ලේශී මහරහතන් වහන්සේලා. නමුත් ඒ ආචාර්ය ගුරු සම්බන්ධතාවයක් ආචාර්ය අන්තේවාසික සම්බන්ධතාවයක් ඒ කාලේ ඉඳන් තිබිලා තියෙනවා. එතකොට සියලු දේ විසඳාගන්නේ ගුරුවරයා කියන. තමන්ගේ සමහර විට තමන් කර එදිනදා බාහිර කටයුතු වෙන්න පුළුවන්. ඒ පොතපත්වල වත්තක් කන්දකවල තියෙන්නේ යම් විසියකින් වෙනත් කෙනෙක් ඒ තමන්ගේ ගෝලයාට අන්තේවාසික කෙනාට කෙනෙක් කවුරුයි පාත්‍රයක් සිවුරක් දුන්නත් ඒක ගැනීමේදී ගුරුවරයාගෙන් ඇසිය යුතුයි. යම් තැනකට යනවනම් යම් ඉගෙන ගැනීමකට යනවනම් ඒ ගුරුවරයා අනුදැනුව යටතේ තමයි යන්නේ. ඒ වගේ සියලු තමන්ගේ විනය වෙන්න පුළුවන් ධර්මයේ වෙන්න පුළුවන් මේ ගෝලයා පිළිබඳ කුකුස් දුරලීම අර්ථිය දුරලීම මේ ඔක්කොම ගුරුවරයා සතුවක කියමක්. එනිසා මේ ගුරුවරයා ගෝලයා කියන දෙන්න සියල්ල හෙළි කරගත් අවබෝධ කරගත්තු දෙන්න. ඒ අතර ඒ ගුරුවරයාගේ යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. එහෙම කියලා එක කාරණාවක් මත අපි සමහර අය ගුරුවරයාගෙන් අයින් වෙනවා අත්හැරලා දාන. නමුත් ඒක අන්තේවාසික වෙනාගේ ගෝලයාගේ යුතුකමක්. එයාට මේ කාරණාව පිළිබඳව මට මෙහෙම වැටහුණා මෙහෙම මට ආවා ඒක හරිද දන්නේ නැහැ ඔබ වහන්සේ ගැන මෙහෙම වැටහීමක් ආවා අහන්න ලැබුණා කියලා හරි ඒකත් ඒකෙන ඒ ගුරුවරයා ගෝලයා සමගම විසඳගත යුතුයි. යම් විදියකින් ගුරුවරයාට අරතියක් හරි නොයල්මක් හරි ඇති වුනොත් කෙසේනම් මගේ ගුරුවරයා ඒකින් බේරගන්නේද කියලා ආචාර්යයන් වහන්සේලා හොය හොය හරි උත්සාහවත් විය යුතුයි කියලා. ඒ වගේම ගුරුවරයාගේ ඒ වගේම වගකීමක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ එතකොට තමයි අපිට ඒ අපිට ගැළපෙන ගුරුවරයෙක් හම්බුනාම ඒ ගුරුවරයා යටතේ අපේ ගමන් මඟ පැහැදිලි කරගනිමින් ඒ ගමන් මග ඔස්සේ න්‍යායන් ඔස්සේ අපි යනවා කමඨාන් සුද්ධ කරගෙනමින් නොතේරෙන දැන් පැහැදිලි කරගෙන යනවා. ඉතින් ආන්න ඒ නිසා ඒක මේ අපි නොඑක් දේශනා ඇහුවට කමන්නේ. නමුත් අපි එක එක ප්‍රෝග්‍රෑම් වලට යමින් ඒවා පුහුණු කරමින් කටයුතු කරනකොට මේක අපේ ගමන් මග කවදාවත් මේ එක දිගට යන්න පුළුවන් එකක් නෙවෙයි. මොකද න්‍යායන් වෙනස් වෙනකොට අපිට ඒ කමටහන් මානසිකාරයන් වෙනස් වෙනවා. එතකොට අපිට තවම අපි ධර්මයේ තුල මේක විය යුතුයි කියලා පිළිතලා නැති නිසා අපිට සැක සංකා උපදිනවා. මේක කරන්නද මේක කරන්නද ටිකක් මේක කරනවා අය ටිකක් මේක කරනවා අන්න ඒ වගේ දේවල් අද හරියට තියෙනවා. ඒ නිසා ඒක පිළිබඳව ඔබ කල්පනා කරලා ඔබ මේ ජීවිතේම නිවන් දකිනව නම් හිත හදා ගැනීමට උත්සාහවත් වෙන කෙනෙක් නම් ඒක කල්පනා කරලා ඒ කාරණාව ඔබ විසඳා ගන්න වෙනවා. ඉතින් ඒ නිසා ඒ කාරණාවත් මම මතක් කරමින් අපේ මූලික අපේ මාතෘකාවට යමු. අද අපිට කතා කරන්න තියෙන්නේ විඥාන පත්‍යා නාම රූපං කියන කාරණාව. විඥාණය කියන එක අපි කතා කරා. අවිද්‍යාව නිසා සංකාර කර්ම රැස් වෙනවා. ඒ කර්ම නිසා විපාක සකස් වෙනවා. ඒ විපාක චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා මේ විදිහට විඥාන පහක් පිළිබඳ විඥාන හයක් පිළිබඳව සඳහන් වෙනවා. ඒ විඥාන පත්‍යෙන් නාම රූප වෙන්නේ කොහොමද කියන එකයි අද කතා කරන්න තියෙන්නේ. ඒක පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාතෘකාව තමයි මේ විඥාන පත්‍යා නාම රූපං කියන මේ ධර්මතාවය. බුදුරජාණන් වහන්සේ ඉපදුනත් නැතත් උප්පාදෝවා තථාගතානං අනුප්පාදෝවා තථාගතයන් වහන්සේ ඉපදුනත් නැතත් තිතාවාසා ධාතු ධම්ම තිතා ධම්ම නියාමතා ඒ ධර්මතාවයේ ධර්ම නියාමතාවයේ ඉදපච්චයතාවේ මේ ප්‍රත්‍ය ප්‍රත්‍ය උප්පන්නතාවේ ඇත්තේමයි. ඒක තථාගතයන් වහන්සේ ඇතත් නැතත් ඒ ධර්මතාවයේ ලෝක ධාතුව තුල පැවතුනයි. බුදු කෙනෙක් ඒක මතු කරලා උඩුගුරු කරලා විවර කරලා ප්‍රකට කරලා අනුකම්පාවෙන් ලෝකයාට දක්වනවා. බුදුරජාණන් වහන්සේ අන්තිමේද දේශනා කර ඉතිකෝ භික්කවේ යාත්‍ත්‍ తත්‍ර තත මේක ඒකාන්තෙන් සත්‍යක් අවිතතා මේක කවදාවත් බොරුවක් වෙන්නේ නැහැ. යම් නාම රූප ධර්ම කියලා යමක් තියෙනවා නම් ඒ නාම රූප ධර්ම සියල්ල විඥාන ප්‍රත්‍යෙම්මයි හටගන්නේ. ඒක අසත්‍යක්. ඒක කවදාවත් මෙන්න මේ නාම රූප ටික විඥාන ප්‍රත්‍යෙන් නෙවෙයි හටගන්නේ, මේකට හේතුව විඥාන නෙවෙයි කියලා කවදාවත් ඒක අවිත අනඤ්‍යතතා වෙනත් සත්‍යයක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ කවදාවත්. ඒක සත්‍යයක්. ඒක කවදාවත් බොරුවක් වෙන්නේ නැහැ. ඒ වගේම කිසි කලක ඒක වෙනත් සත්‍යයක් බවට අතීතයේවත් අනාගතයේවත් වර්තමානයේවත් පත් වෙන්නේ නැහැ. අන්න ඒක තමයි අපි ශ්‍රද්ධාව විශ්වාසය කියලා කියන්නේ. මේක පේන්නේ නැති නිසා ඒ තථාගත වචනේ අපි විශ්වාස කරනවා. මේ නිසා ඒ විඥාන පත්‍ය නාම රූපං කියන මේ මාතෘකාව ගත්තහම මේක අපිට අභිධර්ම පිටකේ හා සූත්‍ර පිටකේ දෙකේම හම්බෙනවා. එතකොට අපිට මේ මං හිතන්නේ මේ ස්ක්‍රීන් එක පේනවා ඇති. ඉස්සරවම අපි ගත්තොත් මේක සූත්‍ර පිටකේ තියෙන විඥාන පත්‍ය නාම රූපං කියනකොට කතමංච භික්ඛවේ නාම රූපං කියලා පෙන්නවා. මෙතන කතමංච භික්ඛවේ නාම රූපං කියලා මේ තියෙන නාම රූපං කියලා තියෙනවා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරෝ ඉදං උච්චති නාම චත්තාරෝච මහභූතා චතුර්ණංච මහභූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං ඉදංච නාමං ඉදංච රූපං ඉදං උච්චති භික්ඛවේ නාම රූපං කියලා ඔන්න මේ සූත්‍ර ක්‍රමේදී අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන මෙතන නාමයේ හැටියට පෙන්වලා තියෙන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා සූත්‍ර ක්‍රමේදී නාම රූප චත්තාරෝච සතර මහා ධාතු ඒ නිසා උපදින උපාදාය රූපත් මේ රූපයි මේ නාම මේ රූප මේ දෙක විඥාන ප්‍රත්‍යෙමයි හටගන්නේ කියලා පෙන්වනවා. ඊට පස්සේ අපි ඒකම පටිච්චසමුපාද විභංගයට ගියොත් පටිච්චසමුපාදවල විභංගයට ගියොත් ඒකේ තියෙන්නේ ටිකක් පොඩි වෙනසක් තියෙනවා. මෙතන තියෙනවා තත්තකතම විඥාන පත්‍ය නාම නාම රූපං අත්ති නාමං අත්ති රූපං තත්තකතම නාමං වේදනක්ඛන්‍ධෝ සංඤාක්ඛන්‍ධෝ සංඛාරක්ඛන්‍ධෝ ඉදං උච්චති නාමං තත්තකතම රූපං චත්තාරෝච මහභූතානං චතුර්ණංච මහභූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං ඉති ඉදංච නාමං ඉදංච රූපං ඉදං උච්චති විඥාන පත්‍ය නාම රූපං කියලා තියෙනවා. එතකොට මේකේ මේ සූත්‍රකමේදී මේ කොටස් දෙකක් එකතු වෙලා තියෙනවා. වේදනා සංඥා චේතනා මනසිකාර කියලා. එතකොට ඒක මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසයක් වශයෙන් ඒ අභිධර්ම පිටකේ ඒ කියපු සංඥා චේතනා කියන දෙකම සංස්කාර ස්කන්ධය සංග්‍රහ කරලා ස්කන්ධ වශයෙන් වේදනා සංඥා සංකාර කියලා තුනක් පෙන්නලා තියෙනවා. එතකොට මේ විඥාන ප්‍රත්‍යෙන් උපදින නාම හැටියට අතන සංඛාරයේම කොටස් කඩ ටිකක් බෙදලා තියෙනවා. පස්ස මනසිකාර කියලා ඒක තවත් මේ ස්පර්ශය හා මනසිකාරය කියන එකත් මේ සංස්කාර ස්කන්ධයන්ගේ තියෙන නාම ධර්ම අතර වැදගත් නාම කොටස් දෙකක් නිසා ඒක එළියට අරගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ වගේ දේශනා විලාසයක් උන්වහන්සේ පවත්වන්නේ ඇතැම් වෙලාවලට ඒ නාම ධර්මයන් කෙරෙහි අපි තුළ සක්කාය දිට්ඨිය ආදී කෙලෙස් උපදිනකොට ඒව මතු කරලා අරගෙන ඒ තුළින් අපේ කෙලෙස් ආශ්‍රව ප්‍රහාණය කිරීම කියන කාරණාව මුල් කරගෙන ඒ වගේ යම් දේශනා කරනවා. එතකොට එතන මෙතකොට මේ විඥාන ප්‍රත්‍යයෙන් උපදින නාම හා රූප. ඉතින් මේ කොහොමද මේ විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වෙනවා කියන්නේ? අපි කොහොමද ඒක තේරුම් ගන්නේ? කියන එක අපිට ප්‍රකට නැහැ. අපි මේ සම්මුති ලෝකයේ කටයුතු කරනකොට ඒක අපිට අප්‍රකටයි. බුදුරජාණන් වහන්සේ මේක අපිට ප්‍රකට කරලා දෙන්නේ හේතු ගන්වන්න සූත්‍ර පිටකයේදී ලස්සන දේශනාවක් තියෙනවා, මහා නිධාන සූත්‍රය. මේ මහා නිධාන සූත්‍රයේ කාරණු පෙන්නලා මේ පටිච්චසමුප්පාදයේ සිද්ධාන්ත වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා අපිට ඒ අනුසාරයෙන් වටහා ගන්න බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා. අපි ඒක පොඩ්ඩක් බලමු. මෙතන තියෙන මේ මහා නිධාන සූත්‍රයේ තියෙන සූත්‍රේ මම මේකට අදාළ කොටස ගත්තේ. මේක ගොඩක් වැදගත්. ඔබ හොඳින් සවන් දෙන්න. මෙතන පාලියේ තියෙන්නේ විඥාන පත්‍යා නාම රූපං ඉතිකෝ පනේතං උත්තං තදානන්ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බා යතා විඥාන පත්‍යා නාම රූපං විඥානංචහි ආනන්ද මාතු කුච්චිස්මින් න ඔක්කමිස්සති අපිනකෝ නාම රූපං මාතු කුච්චිස්මින් සමුච්චිසත්තාති කියලා බුදුරජාණන් වහන්සේ මේ විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වේයයි මෙසේ මෙය කියන ලදීද, මං යමක් කියන ලදීද, ඒක මුලින් බුදුරජාණන් වහන්සේ මාතෘකා කරනවා. නැවත ඊට පස්සේ ඒක විස්තර කිරීමක් කරන්නේ. එහෙම මං යමක් ප්‍රකාශ කරාද ආනන්ද යම්සේ විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වේද එය මෙසේ මේ කරුණින් දත යුතුය. මේක මෙන්න මේ කරුණින් ඔබ ඒක වටහා ගත යුතුයි. ආනන්ද විඥානේද මෞකුස නොබස්නේන යම් විදියකින් අපි කියන්නේ කෙනෙක් මෞකුස පිරිසිඳ ගත්තා කියලා. ඉතින් ඒ කියන එක යම් මෞකුසක විඥානයක් බැසගත්තේ නැත්තම් ප්‍රතිසන්දි වශයෙන් විඥානයක් බැසගත්තේ නැත්තම් පහළ වුණේ නැත්තම් හුදු ඒ මෞකුස තුළ මේ නාම රූප කලලාදී භාවයෙන් මේ නාම රූප මෞකුස පහළ වෙනවද මේ විඥානයක් බැසගත්තේ නැත්තම් කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් ගන්න. නොහෙතම් බන්ති. එහෙම කවදාවත් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. විඥානංචහි ආනන්ද මාතු කුච්චිස්මින් ඔක්කමිත්වා ඔක්කමිස්සති අපිනකෝ නාම රූපං ඉත්තත්තාය අබිනිප්පස්සාත. ආනන්ද විඥානයේ මෞකුසකට බැස ප්‍රතිදන්ද වශයෙන් පහළව පහවන්නේ නා. තව එකක් ගේනවා. විඥානය බැසගත්තේ නැත්තම් නාම රූප වෙනවද? මේ කලලාදී භාවයෙන් මෞකුස තුළ ඒ දරුවෙක් වැඩෙනවද? නැහැ. ඉතින් යම් විදිහකින් මෞකුසට බැසගෙන ප්‍රතිසන්දි වශයෙන් පහළව ඒක මගදී නිරුද්ධ වන්නේ නැහැ. ඒ නාම රූප මෙබඳු පරිපූර්ණ ස්කන්ධ භාවයට යන්නේ. මගදී නිරුද්ධ වුණොත් මේ මෞකුස තුළ කියන ඒ කලලය කෙස්ලොම් අතපය ආදී මේවා වර්ධනය වෙමින් මේ පරිපූර්ණ ස්කන්ධ අපි කියන දරුවෙක් ළමයෙක් හැටියට පරිපූර්ණ භාවයට යනවද කියලා. නොහෙතං බන්තේ. එහෙම වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ විඤ්ඤාණංචහි ආනන්ද දහරස්සේව සතෝ වස්ස ජිස්සත කුමාරස්සවා කුමාරියාව අපිනකෝ නාම රූපං උද්ධින් විරුල්හින් වේපුල්ලං ආපජ්ජිසාති. ආනන්ද ලදරු ඌම කුමරුගේ හෝ කුමරියකගේ හෝ විඤ්ඤාණය සිඳෙන්නේ නම් නාම රූප වැඩිවීමට නැගීමට විපුල බවට පැමිණෙන්නේ. ඊට පස්සේ ඊළඟ පියවර කියනවා. ඉතින් ওই විදිහට මෞකුසේදිත් මේ සිද්ධාන්තය පෙන්නලා යම් කිසි කෙනෙක් මෞකුසෙන් බිහි වුණාන් පස්සේ කුඩා දරුවෙක් වශයෙන් ලදරුවෙක් වශයෙන් මෙලොවට බිහි වුණාන් පස්සේ ඒ ලදරු කුමරාග හෝ කුමරියගේ ඒ දරුවෙකුගේ දැරියගේ විඥානය ඉපදුනම් පස්සේ අතරමඟදී නිරුද්ධ වෙන්නේ නම් චුතවන්නේ නම් ඒ දරුවෙක් වශයෙන් පහළ වෙච්චේ නාම රූප මත්තේ වැඩිවීමට තරුණවා තරුණ වස මැදි වයස මහලු වයස ආදී වශයෙන් මේ වැඩිවීමට යනවද කියලා. ඒ මගදී ඒ ඉපදිලා නැවත නිරුද්ධ වුණොත් නොහෙතං බන්ති. තස්මාතියානන්ද ඒසේව හේතු ඒතං නිදානං ඒතං සමුදයෝ ඒස පච්චයෝ නාම රූපස්ස යදිදං විඥානං. අන්න ඒ නිසා ආනන්ද එහෙනම් දැනගන්න එහි විඥානේ යන මේ යමක් ඇද්ද නාම රූපයට එයම හේතුවයි එයම නිදානයයි එයම ප්‍රත්‍යයයි හැටියට මෙන්න මේ පරියාය දැනගන්න. තස්මාතියානන්ද ඒසේව හේතු ඒසේව නිදාන මේ න්‍යායෙන් මේ පරියායෙන් ඔබ දැනගන්න විඥානයේ කියන යමක් ඇද්ද? එයමයි හේතුව, එයමයි නිදාන, නාම රූප කියලා යමක් තියෙනවා. එතකොට මේ නාම රූප කියලා කියන්නේ මොනවද කියන එක අපි ඉදිරියේදී අපි පැහැදිලි කරගමු. එතකොට දැන් සාමාන්‍ය කෙටි අදහසක් දුන්නොත් අපිට අපි ඉන්න තැනින් වැටහෙන අතින් ගත්තොත් මේ රූපය කියලා කිව්වේ අපි මේ සත්වයෝ පුද්ගලයෝ හැටියට සලකන අපි මේ මම මගේ කියලා ගන්න මේ රූපකය. ඒක ආධ්‍යාත්මික බාහිර වශයෙන් දෙපැත්තේම තියෙනවා. මේ සවිඥානික අවිඥානික සියලු රූප රූප හැටියට සලකනවා. නමුත් මෙතන කතා කරන්නේ විඥාන ප්‍රත්‍යයෙන් වන නාම රූප කියනකොට ඒ සියලු සවිඥානික අවිඥානික සියලු රූප ගන්නෙ නෑ. මොකද අවිඥානික රූප තියෙනවා නම් ඒ ගස් ගල් ආදී මේවා තියෙනවා නම් ඒවා මේ විඥාන හේතු වෙලා හටගන්න දේවල් නෙවෙයි. ඉතින් ඒ නිසා මෙතන රූප හැටියට හලගන්නේ විඥාන ප්‍රත්‍යයෙන් කර්ම හෝ චිත්ත ආදී ප්‍රත්‍යයෙන් හටගන්න රූප ධර්ම ටිකක් තියෙනවා නම් ඒවයි රූප. මොනවද ඒ රූප? චතුන්වංච මහභූතානං උපාදාය රූපං, සතර මහා ධාතුවත් ඒ නිසා හටගත් වර්ණ ගන්ධ රස ආදී මේ උපාදාය රූපය තුළ නාම ධර්ම හැටියට සලකන්නේ. අපිට දැන් අපිට වේදනා දැනෙනවා, අපි යම් යම් දේවල් හඳුනා ගන්නවා, කල්පනා කරනවා, අපිට තරහ එනවා, එක එක විතර්ක එනවා, මානසිකාරයන්, මේ සියල්ල නාම තමයි. දැන් නමුත් ඒවා අපිට මේ නාම රූප හැටියට නෙවෙයි වැටහෙන්නේ. අපි සම්මුති ලෝකේ අපිට වැටහෙන්නේ ඒවා සම්මුතියට පඤ්ඤප්තියට ඈඳිලා. ඒ ඔස්සේ අපි ඒ සම්මුති ධර්ම ඔස්සේ මනුස්සයෝ සත්වයෝ පුද්ගලයෝ ගෙවල් දොරවල් ඉඩ කඩන් ආදී වශයෙන් වැටහෙන තැන මේ හැම තැනකම තියෙන්නේ මේ විඥාන ප්‍රත්‍ය නිසා හටගත් නාම රූප ධර්ම රාශියක් නේද? මේ දෙක නිසා නේද මේ විදිහට අපිට ලෝකයක් නිර්මාණය වෙලා මෙවිලා පේන්නේ. ඒ හැම තැනකම අපි මිනිස්සෙක් දකිනවා කියන තැන අපි ඒක සත්‍ය හොයාගෙන ඇතුළට ගියොත්, බාහිරට යන්නේ නැතුව ඇතුළට ගියොත් අපේ හිත නිසා අපිටම වැටහිච්චි සිතුවිලි ටිකක් හම්බෙනවා. ඒ වගේම ඒ සිතුවිලි හා හිත ඇසුරු කරගෙන ඉන්න රූප ධර්මයක් හම්බෙනවා. ඔච්චරමයි සත්‍ය හැටියට අපිට මේක හොයාගෙන ගියොත් හම්බෙන්නේ. බුදුරජාණන් වහන්සේ මුලින්ම මාතෘකා කරේ ඒකයි. තථාගතයන් වහන්සේ නමක් ඉපදුනත් නැති තැනක් ඕක තමයි ධර්මතාවය, ඕක තමයි ඇත්ත, ඕකයි සත්‍ය. ඔය සත්‍ය කවදාවත් වෙනස් සත්‍යයක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ කියලා. එනිසා ඒ ඔස්සේ තමයි අපි මේක විග්‍රහ කරගෙන යන්න ඕනේ. මම මුලින් දුන්නේ ඒ අදහස අපි ඔළුවේ තියෙන්න ඕනේ. මම මේ නාම රූප කියලා කතා කරන්නේ මොන වගේ තැනකටද? ඒ නාම රූප කියනකොට අපි සම්මුතියෙන් හිත ගලවාගෙන සම්මුතිය ඔස්සේ මේ නාම රූප තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. මොකද අපි ඉන්නේ සම්මුතිය නිසා ඒකට ගලපලා අපි මේක තේරුම් ගත්තේ නැත්නම් අපිට මේක හරියට මේ වැටහෙන්නේ නැහැ. ඊට පස්සේ නැවත බුදුරජාණන් වහන්සේ මේක තව තවත් තහවුරු කිරීම සඳහා ඊට පස්සේ විඥානයේ යමක් ඇද්ද? එයමයි හේතුව, එයමයි නිදානේ, එයමයි ප්‍රත්‍ය කියලා පෙන්න. තවත් අපිට හම් වෙනවා මේ පටිසම්භිදා මග්ගප්පකරණයේ වගේ ඒ වගේ හේතු ප්‍රත්‍ය පෙන්නකොට ඒකේ විඥාන පත්‍යා නාම රූපං කියන එක විඥානයේ නාම රූපයන්ගේ උපාදයට කාරණයි, පැවැත්මට කාරණයි, සංයෝගයට කාරණයි, එක්වීමට කාරණයි, රැස්වීමට කාරණයි, හේතුවට කාරණයි කියලා මේ වගේ මේ බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍ය භාවයේ පෙන්නලා තියෙනවා. ඊට පස්සේ නාම රූපච්ච විඥානන්ති ඉතිකෝපනේතං උත්තං තදානන්ද ඉමිනාපේතං පරියායන වේදිතබ්බං යතා නාම රූපච්ච විඥාන විඥානංච ආනන්ද නාම රූපේ පතිත්තාන ලවිස්සති අපිනකෝ ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ පඤ්ඤායත්තාති කියලා මේ විඥාණය මෙතෙක් අපි කිව්වේ විඥාණයේ නාම රූපයන්ට ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ නාම රූපයත් විඥාණයට ප්‍රත්‍යවීමක් උපකාර කිරීමක් කරන එය එසේ එය කෙසේ වන්නේද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. නාම රූපත්වයෙන් විඥාණය වේයයි මෙය මෙසේ මේ කියන ලදී. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරා නාම රූපපත්වයෙන්ද විඥාණය වෙනවා, විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වෙනවා වගේම නාම රූප ප්‍රත්‍යෙන්ද විඥානේ විය හැකි වෙනවා මේ ඕනෝන්ට ප්‍රත්‍යභාවයේ ඇත්තේම කියලා පෙන්නලා ඒක අපිට සාධක සහිත පෙන්වන්න මේ විදිහට බුදුරජාණන් යම්සේ නාම රූපත්‍යෙන් විඥානේ වේද මෙය මේ කරුණෙන් දත යුතුය ආනන්ද විඥානේද නාම රූපේ පිහිට නොලබන්නේ නම් මතු ජාති ජරා මරණ දුක් රස හට ගැනීමක් පැනෙන්නේද කියලා අස්සන සාධකයක් බුදුරජාණන් වහන්සේ පෙන්වන්න. ඉතින් විඥානේ නිසා නාම රූප වෙනවා නම් ඒක හරි. හැබැයි මේ නාම රූප ධර්මයන්ගේ පිහිට විඥානේ නොලබන්නේ ප්‍රතිසන්දි වශයෙන් බැසගත් විඥාණය කෙලෙස් කර්ම රැස් වෙවි මත්තේ අපිට ජාතිය ඉපදී නොයේ උප්පත්ති වශයෙන් ඉපදෙන්නේ කොහොමද? ඉපදෙන්න විදිහක් නැහැ. ඇයි විඥාණයෙන් නාම රූප වෙනවා විතරයි. ඒ විඥානයේ වර්ධනය වීම විඥාන ප්‍රතිසන්දි සිතක්නේ නැවත නැවත බැසගන්නේ. ඒ ප්‍රතිසන්දිය අනුවණේ අපිට නැවත නැවත ජරා මරණ ආදී දුක් වෙන්නේ කර්ම රැස් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ විඥානයේ කියන එක නාම රූපයන්ගේද පිහිට ලබන. ඒ නිසා විඥානපත්යෙන් වෙන නාම රූප ගත්තා මේ නාම ධර්ම ඇතුලේ තියෙන තණ්හාව, අවිද්‍යාව, ලෝභය, ද්වේෂය, ඊර්ෂ්‍යාව, ඒ වගේම අලෝභ දේස ආදී කුසල ධර්ම මේවා ඔක්කොම නාම ධර්ම. මේ නාම ධර්මයන්ගේ පිහිටද විඥානය ලබන. අන්න ඒ නිසා තමයි කෙනකෙනා මේ කර්ම රැස් කරගන්න කුසල් අකුසල් කර්ම රැස් වෙමින් ඒ කුසල සිත් අකුසල සිත් වශයෙන් මේ වසන්තානයක් තුළ පහළ වෙන්නේ ඒ නාම ධර්මයන්ගේද රූප ධර්මයන්ගේ පිහිට විඥානය ලබන නිසා. ඒක හොඳට තේරුම් ගත්තාම අපිට වැටහෙනවා. එහෙනම් මේ විඥාන ප්‍රත්‍යෙන්ද නාම රූපයද විඥානයන්ගේ පිහිට ලබනවා කියන එක. ඊට පස්සේ තස්මාති ආනන්ද ඒසේව හේතු ඒතං නිධානං ඒතං සමුදයං ඒසං පච්චයෝ විඥානස්ස යදිතං නාම රූපං. ආනන්ද ඒයින් ආනන්දෙහිල් මේ නාම රූපය යමක් ඇද්ද විඥාණයට මේම හේතුවයි මේම නිධානයයි මේම සමුදයයි මේම ප්‍රත්‍යය. ආයතන අනිත් පැත්තට පෙන්නනවා යම් මේ නාම රූපයයි යමක් ඇද්ද විඥානේ හටගන්න හේම හේතුවයි හේම නිදාන. ඒ කියන්නේ මේ විදිහට ඕනෝන්ට අඤ්ඤමඤ්ඤ භාවයෙන් අර නලකලාප සූත්‍රයේ පෙන්නන්නේ බටකොටු දෙකක් එකට අගින් හිටවලා තිබුණොත් ඒ බටකොටු දෙක ඕනෝන්ට උපකාර කරගැනීමෙන් දීර්ඝ කාලයක් පවතිනවා වගේ වෙනවා. ඉතින් ඒ වගේ තවත් ලස්සන පරියාය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එත්තාවතාකෝ ආනන්ද ජායතවා ජීයතවා මීයතවා චවේතවා උපජ්ජේතවා එත්තාවතා අධිවචන පතෝ එත්තාවතා නිරුත්ති පතෝ එත්තාවතා විඤ්ඤාති පතෝ එත්තාවතා පඤ්ඤාවචරණං එත්තාවතා වට්ටං වත්ත්‍යති එත්තාවතා ඉත්තත්තං පඤ්ඤපන් පඤ්ඤපනාය යදිදං නාම රූපසා විඥානේන අඤ්ඤමඤ්ඤ පච්චයා පවත්ත්‍යති කියලා බුදුරජාණන් වහන්සේ දේශනාව තවත් ඒකටම එකතු කරනවා. ලස්සන දේශනාවක්. ආනන්ද යම් නාම රූපයෙන් විඥානේ හා ඕනොන්ට පත්‍යභාවයෙන් පවත් නේද ආනන්ද මේ නාම රූප විඥානේට විඥානේ නාම රූපේට ඕනොන්ට මේ පත්‍යභාවයෙන් පවතින්නේ නේද මෙතකින්ම මේ කාරණාවෙම ඔබ දැනගන්න මෙතකින්ම උපදිනවා කියන කාරණාව පැනෙනවා. දිරනවා කියලා කියන්නේ අපි වයසට යනවා කියන කාරණාව, ලෙඩ වෙනවා කියන කාරණාව මැරෙනවා, පැනෙනවා, මැරෙනවා, අපි මැරෙනවා, චුත වෙනවා කියන කාරණාව, චුත වෙලා නැවත උපදිනවා කියන කාරණාව පැන. මෙතකින්ම සිරි වර්ධන, ගුණ වර්ධන ආදී මේ ආරූඪ නාමයන්ට, විවහාර මාර්ගයටද විශේෂ. මෙතකින්ම නිරුත්තියට අපි යම් යම් ධර්මයන් පිළිබඳ අර්ථ විවරණේ කරනවා. මේක මෙහෙම විය යුතුයි, මෙතන ඇත්ත ධර්මයේ මේකයි කියලා. ඒකට අර්ථානුගත වශයෙන් පැති විවාහාරයටද මෙතකින්ම මාර්ගයේ, මෙතකින්ම පඤ්ඤප්තියට, පණ්ඩිතයාය, ව්‍යක්තයාය, එහෙම නැත්නම් බාලයාය, අඥානයාය කියලා අපි යම් යම් විවාහාර පැනවීම් කරනවා. මෙතකින්ම පඤ්ඤාවෙන් දත යුතු ස්කන්ධ වේ. ඒ වගේම ප්‍රඥාවෙන් අපි අවබෝධ කරගත යම් ස්කන්ධ ධාතු ආයතන ආදී යමක් තියෙනවා නම් ඒ ඔක්කොම මෙතන තියෙනවා. මෙතනින් එහා යමක් නෙවෙයි අවබෝධ කරගන්නේ. යමෙක් අවබෝධ ප්‍රඥාවෙන් දත යුතු ධර්ම කියලා යමක් තියෙනවා නම් ඒ ධර්ම ටික මෙච්චරයි. මොනවද? විඥානේ නිසා නාම රූප වෙනවා, නාම රූප නිසා විඥානය වෙනවා. ඒ නිසා අපිට මේ ධර්ම මාර්ගයේදී මුලින් උගන්වන්නේම ওই ටික. හිත කියන්නේ මොකද්ද? වේදනාව කියන්නේ මොකද්ද? සංඥාව, සංකාරය කියන්නේ මොකද්ද? ඒ වගේම රූපය කියන්නේ මොකද්ද කියලා. මේ පෙන්වන්නේ මෙන්න මේ ටික. ප්‍රඥාවෙන් දසේ යුතු ධර්ම ටික මෙතකයි, මෙච්චරයි. මෙතකින්ම කර්ම ක්ලේශ විපාක යන සසර වට වැටි. මෙතකින්ම සත්වයා පුද්ගලයා කියන තැන කර්ම සකස් වෙනවා, කෙලෙස් සකස් වෙනවා, විපාක සකස් වෙනවා කියන මේ සිද්ධාන්තයක් තියෙන්නේ මෙතනමයි. විඥානේ හා නාම රූප, නාම රූප විඥාන කියන මේ ඕනෝන්ඩ ප්‍රත්‍යභාවය තුළමයි කර්ම රැස් වෙන්නේ, කෙලෙස් රැස් වෙන්නේ, විපාක රැස් වෙන්නේ. මෙතකින්ම වේදනා සංඥාදී නාම පඤ්ඤප්ති පිණිස ඉත්තත්තා භාවේ කියන්නේ නාම පඤ්ඤප්ති ඒක ඒවා පැනවීම පිණිස හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මෙතකින්ම ප්‍රඥාවෙන් දත යුතු ධර්මයෝ මෙතකයි කියලා. ඒ විදිහට මේ විඥානේ හා නාම රූප කියන ඕනෝන්ද ප්‍රත්‍යභාවය තුළමයි අපිට මේ ලෝකයක් නිර්මාණය වෙලා තියෙන්නේ. අපිට බාහිරින් හෝ ආධ්‍යාත්මික ලෝකයක් පේනවා කියන තැන මේ ඕනෝන්ගේ මේ විඥානේ හා නාම රූපයන්ගේ ප්‍රත්‍යභාවයම දත යුතුයි. අපි ඒකමයි මේ ධර්මයේ තුලින් මතු කරගන්න හදන්නේ. අපිට යම් වෙලාවක අකුසලයක් ඇති වුණොත් මේ අකුසලේ ඇති වුණේ කොහොමද කියලා අපි දැන් හොයාගෙන ගියොත් අපිට හම්බෙන්නේ මේ හිතට මේ නාම ධර්මයන්ගේ බලපෑම නිසා. නාම ධර්ම ගත්තාම අවිද්‍යාව වෙන්න පුළුවන්, තණ්හා වෙන්න පුළුවන්. මේ නිසා මේ අකුසලේ සකස් වුණා. හිතට අපිට යම් දුකක් ආවොත් ඒ දුක ආවේ කොහොමද? මේ විඥාණයට, මේ හිතට අපි තුළ ඇති වෙච්ච වැරදි මානසිකාර්යය, වැරදි සංස්කාරයන් නිසා, තණ්හාව නිසා, උපාදානය නිසා. මේ ඔක්කොම නාම, මේ නාම ධර්මයන්ගේ පිහිට විඥානය ලැබෙනකොට අපිට මේ නාම රූප ක්‍රියාකාරීත්වය පේන්නේ කොහමද? නාම රූප හැටියට නෙවෙයි. දුක් විඳිනවා, සැප විඳිනවා, ඒ වගේම රස්සා කරනවා, අබදරුවන් පෝෂණය කරනවා, ගෙවල් දොරවල් හදනවා. මේ ලෝකයක් අපිට නිර්මාණය වෙන්නේ මෙන්න මේ නාම රූප ක්‍රියාකාරීත්වය තුල නේද? අපි ඒ නිසා ඒ සම්මුති ලෝකේ අපි විවර කරලා, උඩුගුරු කරලා, ප්‍රකට කරලා, මතු කරලා බැලුවොත් අපිට හම්බෙන්නේ මේ ධර්මතා දෙක පමණයි කියන එකයි බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාද න්‍යායෙන් අපිට එලි කරලා දෙන්න උත්සාහ කරන්නේ. ඒ නිසා ඒ නාම රූප කියන ධර්මතාවයන් ඒවා අපි මේ කෙටියෙන් මම විස්තර කරේ සූත්‍රගත ක්‍රමයට හා අභිධර්මගත ක්‍රමයට. ඒක තවත් මේ අභිධර්මයේ සූත්‍ර වල මේ නාම රූප කියන එක පිළිබඳව ඒ විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වෙනවා කියන එක විවිධයි, විචිත්‍රයි. විඥාන පත්‍යෙන් නාම රූප වෙනවා කියන තැන අපි තේරුම් ගන්න හොඳ නෑ. විඥානය නිසා හැම වෙලාවෙම නාම රූප කියන දෙකමයි, දෙකම හට ගන්නවා කියන කාරණාව තේරුම් ගත්තොත් වැරදි. මෙතන අවධාරණය කරන්නේ විඥානය නිසා නාම හෝ රූප හෝ, මේ නාම රූප හෝ කියන මේ කාරණාව විය හැකි කියන එකයි අපි දැනගන්න. එකෙන් ඒ කාන්තෙන් නාම රූපම වෙනවා කියලා කියන්නේ නෑනේ, ඒක අපි දන්නවනේ. ඒ නිසා ඇතැම් අවස්ථාවල විඥානයේ නාමයට විතරක් ප්‍රත්‍ය වෙනවා. ඇතැම් අවස්ථා විඥානයේ රූපයට විතරක් ප්‍රත්‍ය වෙනවා. ඇතැම් අවස්ථාවල විඥානයේ නාම රූප කියන දෙකටම ප්‍රත්‍ය වෙනවා. ඒ නිසා මේ ප්‍රත්‍ය භාවය තියෙනවා. ඒ නිසා මේ එතනදී අපි ගත්තොත් මේ විඥානේ එක්කෝ නාමයට ප්‍රත්‍ය වෙලා එක්කෝ රූපයට ප්‍රත්‍ය, මේ දෙකින් තොරව නැහැ. අනේ ඒකයි අපි මෙතනදී තේරුම් ගන්න ඕනේ. ඒ නිසා දැන් අසඤ්ඤතලයේ වගේ ගත්තාම ඒ අසඤ්ඤතලයේ රූප ප්‍රතිසන්දියක් කියන්නේ ඒ රූපයට ප්‍රත්‍ය වුණේ විඥානේ. ඒතකොට විඥාණයෙන් එතන රූප ප්‍රතිසන්දියක්. ඒතකොට රූපේ විතරයි කල්ප 500ක අසඤ්ඤ සත් ලෝකයේ කෙනෙක් ඉන්නවා නම් ඒ එතන සත්වයා කියන්න පණවන්න තියෙන ජීවිත නවකයේ කියන රූප පරම්පරාව විතර. ඒතකොට එතන විඥානයේ නිසා එතන විඥානය නැහැ. ඒක මේ කර්මයත් එක්ක භව දෙකක් අතර සම්බන්ධයක් තියෙනවා. ඊට පස්සේ ඇතැම් භවවල අරූපී භවවල නාම ධර්ම ටික විතර. එතන විඥානයේ ප්‍රත්‍ය වෙලා තියෙන්නේ නාම ධර්ම උපද්දවන්න විතර. පංචෝකාර භවවල රූප භවවල කාම භවවල මේ දෙකම සුදුසු පරිදි තියෙනවා. එතකොට නාම රූප කියනකොට ඒකත් ඒ ඇතැම් ඒ කාම භූමියේ රූප භූමියේ ගත්තත් සියල්ල තියෙනවා නෙවෙයි. අපි ඒක පොඩ්ඩක් මතු කරලා ගමු. එතකොට මෙන්න මෙතන තියෙනවා කාම ධාතුය උප්පත්ති කනේ, කාම ධාතුය උප්පත්ති කනේ කති කන්දා පාතු භාවಂತಿ. කති ආයතනානි පාතු භාවಂತಿ. කති ධාතුය කති සච්චානි කියලා මේ විදිහට මේ විභංගය ධම්ම හදේ විභංගය කියන කොටසේ තියෙනවා. මේ ධම්ම හදේ විභංගයේ විභංග ප්‍රකරණයේ දෙවනි පොත. ඒක හැමෝම කියවනවා නම් හරිය වටිනවා. මේ ධම්ම හදේ කියලාගෙන ධම්ම හදවත බෙදලා තියෙන විභංගයක්. විභංගයේ දෙකේ තියෙන එකේ මේ ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව ලස්සන බෙල ගැසීමක් බුදුරජාණන් වහන්සේ කරනවා. ඒ ටික අපි දැනගෙන හිටියාම හරිම පහසුයි අපිට මේ ධර්මයේ වටහා ගන්න. හොඳයි. එතකොට අපි කතා කරේ කාම ධාතුවේ උප්පත්ති කනේ කති කන්දා පාතු බව. කාම ධාතුව කියලා මෙතන සඳහන් කළේ මේ සතර අපාය, මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝක 6, ඊට පස්සේ නිරි, තිරිසං, ප්‍රේත, අසුර කියන මෙන්න මේ 11 භූමියක් අපි සඳහන් වෙනවානේ. අන්න ඒක තමයි මෙතන කාම ධාතුව කියලා මෙතනදී අදහස් කරේ. ඒතකොට කාම ධාතුවේ උප්පත්ති කනේ කියලා කියන උපදින මොහොතේ කෙතෙක් ස්කන්ධයෝ, කෙතෙක් ආයතන, කෙතෙක් ධාතු, කෙතෙක් ඉන්ද්‍රියන්, කෙතෙක් සත්‍යයන්, කෙතෙක් හේතු පහළ වෙනවද කියලා බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා. මේ සියල්ල විග්‍රහ කරන්නේ නැහැ. මෙතනදී මේ හැම තැනකම තියෙන නාම රූප කියන ධර්මතාවය, ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිච්චසමුප්පාද මේ කෝක ගත්තත් ඔය හැම තැනකම තියෙන නාම රූප කියන දෙක විතරයි. ස්කන්ධ වශයෙන් ගත්තොත් පහයි. එතන රූපස්කන්ධේ රූපයි, වේදනා සංඥා සංකාර විඥාන කියන එක නාම, මේ නාම රූප. ආයතනගත් ආයතන වශයෙන් ගත්තොත් 12යි. ආයතන වශයෙන් 12න් චක් ආයතන, රූප ආයතන ආදී ආයතන 10ක් තියෙනවා. ඒ ආයතන 10 රූපයි, ධම්මායතන, මන ආයතන නාමයි. එතකොට ධම්මායතන නැවත බෙදෙනවා. එතකොට මේ නාම රූප ධාතු ගත්තත් ඒ වගේ. ඒ නිසා නිධාන සූත්‍රයේ පෙන්නේ මොන න්‍යාය මොන දේවල් ගත්තත් ওই නාම රූප කියන දෙකමයි ওই හැම තැනකම තියෙන. චතුරාර්ය සත්‍ය ගත්තත්, අටලස් ධාතු ගත්තත්, ඉන්ද්‍රිය ගත්තත් මේ නාම රූප. ඒ නිසා මම මේකෙන් එකක් දෙකක් අරගෙන විතරයි පෙන්වන්නේ ඔබට මේ නාම රූප කියන කාරණාව. එතකොට කාම ධාතුවේ උප්පත්ති කනේ කාම ධාතුවේ උප්පත්ති සියල්ලන්ටට පංචස්කන්ධයෝ පහළයි. එතම මෙතන පෙන්වනවා කාම ධාතුවේ උපදින මොහොතේ. දැන් මොකද්ද කාම ධාතුව කිව්වේ? මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝක, සතර පායදී මේ තැන සියල්ලන්ටම ස්කන්ධ පහම පහළ වෙනවා. ඊට පස්සේ එතකොට මොනවද ස්කන්ධ පහ? රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංස්කාරස්කන්ධේ, විඥානස්කන්ධේ කියන මේ ස්කන්ධ පහම උපදින මොහොතේ පහළ වෙනවා. කිසිවෙකුට 11 ආයතන කෙනෙක් පහළ වෙති. කිසිවෙකුට 10 ආයතන කෙනෙක් පහළ වෙති. කිසිවෙකුට අන්‍ය 10 ආයතන කෙනෙක් පහළ වෙති. කිසිවෙකුට 9 ආයතන කෙනෙක් පහළ වෙති. කිසිවෙකුට 7 ආයතන කෙනෙක් පහළ වෙති කියලා ආයතන වශයෙන් ගන්නකොට ස්කන්ධ බෙදීම ගත්තොත් ස්කන්ධ පහම තියෙනවා. නමුත් ආයතන වශයෙන් ගත්තොත් ආයතන කියව මොනවද? චක් ආයතන, සෝත ආයතන ආදී ආධ්‍යාත්මික ආයතන 6යි. බාහිර රූප ආයතන, සද්ද ආයතන ආදී ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියලා බාහිර ආයතන 6 ඔක්කොම 12යි. එතකොට මේ 12 ආයතන වශයෙන් තමයි මෙතන කියන්නේ. කිසිවෙකුට 11 ආයතන පහළ වෙයි කියලා කියනවා. එතකොට මෙතන උපත්තික්ෂණයේ කෙනෙකුට මෞකුසක හෝ දෙවියෙක් වශයෙන් හෝ උපපාතිකව හෝ වෙන්න පුළුවන්, මෞකුස වෙන්න පුළුවන්, යණ්ඩිද, ජලාබුද, සංසේද, උපපාතික කියන මේ හතර ක්‍රමයට යම් කෙනෙකුෙන් කාම ලෝකයේ උපදිනවා නම් ඒ කාම ලෝකයේ ඒ කර්ම විඥානේ නිසා, විඥානේ නිසා උපරිම පහළ වෙන්න පුළුවන් කාම ලෝකයේ ආයතන 11යි, ආයතන 12යි. ඒකට ආයතන 11 මොනවද? ඒවා තමයි මේ සබ්ද ආයතනයේ හැර අනිත් ආයතන සියල්ල උප්පත්ති ක්ෂණයේ පහළ වෙන්න පුළුවන්. දැන් චක් ආයතන, සෝත ආයතන, මෞකුසේ උපදනහම ඒක නෑ. නමුත් ඕපපාතික උපදනාම ඒ ඇහැ, රූප, ශබ්ද, කන, ඒවත් නාසය, ගන්ධය මේ සියල්ල ඒ රූප වශයෙන් පහළ වෙනවා. ඒවා ඒ මොහොතේ අපි ඒ වගේ අරමුණු ගන්නවා කියන එක නෙවෙයි මෙතන කියන්නේ. ඒ මොහොතේ ආයතන 11 උපරිම පහළ වෙනවා. ඇයි ශබ්ද ආයතනය කියන එක පහළ වෙන්නේ නැත්තේ? කෙනෙකුට හිතන්න කාරණා. ශබ්ද ආයතනයේ ශබ්දය කියන එක කර්මයෙන් උපදින රූපයක් නෙවෙයි. ඒක ඉරුද්වෙන් හා චිත්තයෙන් උපදින. එනිසා ප්‍රතිසන්දි මොහොතේ පහළ වෙන සියලු නාම රූප ඒවා කර්මයෙන් පමණක් උපදින නාම රූප. ප්‍රතිසන්දි මොහොතේ කර්මප්‍රත්‍යයෙන් පහළ වෙන. ඊට පස්සේ චිත්ත ඊතු ආහාර ආදී මේ වගේ පහළව. නමුත් උප්පත්ති ක්ෂණයේ තියෙන කර්මජ රූප හා කර්ම නාම රූප පමණක්. එනිසා සබ්දායතනයේ කියන එක කර්මයෙන් උපදින ආයතනයක් නෙවෙයි. ඒක ඍතුවෙන් හා චිතෙන් උපදින එකක් නිසා උප්පත්ති ක්ෂණේ ඒ ආයතන නැහැ. පසුව පහළ වෙන්න පුළුවන්. ඊට පස්සේ කිසිවෙකුට දස ආයතන කෙනෙක් පහළ වෙනවා. කිසිවෙකුට ආයතන අන්‍ය වූ දස ආයතන කෙනෙක් පහළ වෙයි. කිසිවෙකුට ආයතන 9ක් කිසිවෙකුට 7ක්. අවම වශයෙන් උපදින මොහොතේ ඕපපාතිකව උපදුණත් ආයතන 7යි අවමයේ පහළ වෙන්න පුළුවන්. ඒ වෙනස තමයි අපි පල්හැට යමු. මෙතන ඉන්ද්‍රියෝ සත්‍ය ආහාර හේතු මේ ඔක්කොම පෙන්නනවා. එතකොට කාම ධාතුයේ උප්පත්ති ක්ෂණේ සියල්ලන්ට කවර පංචස්කන්ධය පහළේද? රූපස්කන්ධේ, වේදනා, සංඥා, සංකාර, විඥාන. කාම ධාතුයේ උප්පත්ති ක්ෂණේ සියල්ලන්ටම මේ පංචස්කන්ධය පහළ වෙති කියලා පෙන්නනවා. මේ පංචස්කන්ධය පහළ වෙති. ඊට පස්සේ කාම ධාතුයේ උප්පත්ති ක්ෂණේ කවරක්කට දස ආයතනය පහළ වෙද්ද? ඕපපාතිකෝ ප්‍රේතයන්ටද, ඕපපාතිකෝ අසුරයන්ටද, ඕපපාතිකෝ තිරිසනුන්ටද, නිරිසතුන්ටද, ජාති අන්ධයන්ටද උප්පත්ති ක්ෂණේ දස ආයතනෝ පහළ වෙති. මොනවද? රූපායතන, සෝතායතන, ගහනායතන, ගන්ධායතන, ජීවආයතන, රසායතන, කායායතන, ස්පර්ශාව්‍යාව පොට්ටබ්බායතන, ස්පර්ශාව්‍යායතන, මනආයතන, ධම්මදා ධම්මායතන, කාමධාතු උප්පත්ති ක්ෂණේ මොවුන්ට මේ දස ආයතනෝ පහළ වෙති. එතකොට මේ ආයතන 11ක් කියවා උපරිම ඒදී යම් කිසි කෙනෙක් ජාති අන්ධ උපදීම අන්ධ උපදිනවා. එයාට චක්කායතනේ නැහැ. ඒ වෙනුවට රූපායතනේ තියෙන්න පුළුවන්. එතන ඒ රූපස්කන්ධය තුළ වර්ණයේ තියෙනවා. හැම සුද්දාස්ඨකයක් තුළම වර්ණ, ගන්ධ, රස, ඕජා මේවා තියෙනවනේ. ඒ නිසා රූපායතනේ පහළ වෙනවා. චක්කායතනේ නැති වෙන්න පුළුවන්. එතකොට රූපායතන, සෝතායතන, ගහනායතන, ගන්ධායතන මේ බලන්න. දැන් සෝතායතන තියෙනවා, සද්ධායතනෙ නැහැ. ගානායතන, ගන්ධායතන දෙක තියෙනවා, ජීවආයතන, රසආයතන මේ ආයතන සියල්ල තියෙනවා. හැබැයි අතනදී ඒ නිසා මේ ජාති අන්ධව. ඊට පස්සේ අන්‍ය වූ දස ආයතනයක් කියලා කියන්නේ කාම ධාතු උත්පත්ති ක්ෂණේ අන්‍ය වූ දස ආයතනය කියන්නේ මොකද්ද? ඒත් ඕපපාතික ප්‍රේතයන්ට, අසුරයන්ට, ඕපපාතික නිරිසතුන්ට ආදී මේ අයට උත්පත්ති ක්ෂණේ බිහිරි වූවන්ට. ඒ බිහිරි කියන්නේ බදිර කියලා කියනවා. කන් දෙක සෝතායතන නැතුව උපදින. එතකොට එයාට සෝතායතන නැතුව තමයි පහළ වෙන්නේ. එතන තියෙන මේ චක්කායතනේ තියෙන චක්කායතන, රූපායතන. ඊට පස්සේ කාම ධාතු උප්පත්ති කෙනේ කවරෙකුට නව ආයතනයක් පහළ වේද? ඒත් ඕපපාතිකව පහළම ප්‍රේතයන්, අසුරයන්, නිරිසතුන්. මෙතන කියනවා එතන නිරිසතුන්ගේ ජාති අන්ධයාට. එතකොට මේ සිංහල පැත්තේ පොඩි වෙනසක් තියෙනවා. එතන ජාති අන්ධ විතරක් නෙවෙයි, ආයතන 9ක් පහළ වෙනකොට එතන අන්ධ බදිර වෙන්න ඕනේ. ඒක පාලියෙන් මෙන්න මෙතන තියෙන බලන්න. පාලිය පැත්තේ ගත්තොත් කාමදාතිය උප්පත්ති ක්ෂණේ කස්සක නව ආයතනනි පාතු බව. උප්පත්ති ක්ෂණේ පේතාණං, ඕපපාතිකාණං, අසුරාණං, ඕපපාතිකාණං, තිරච්ඡාණගතාණං, නෙරෙයානිකං, චජ්ජ බදිරා. අන්න මේ චජ්ජ බදිර කියලා තියෙනවා. ඒ කියන්නේ අන්ධ බිහිරි කියන එක. නමුත් මේ සිංහල පැත්තේ ජාති අන්ධ කියලා විතරයි තියෙන්නේ. අන්න ඒකයි මේ අපිට යම් මුද්‍රණ දෝෂයක් හරි තිබුණොත් මේ පෙළත් එක්ක යනකොට ඒව අපිට වරදින්නේ නැහැ. මොකද මෙතන අපි 9ක් තියෙනවා කියලා ගත්තොත් මෙතන මේවත් එක්ක අපිට තේරෙනවා යම් යම් වෙනසක් තියෙනවා. ඒ නිසා අපි අනිත් පැත්ත බලනකොට ඒවා බොහෝ විට අපි මම කිව්වේ මේ සූත්‍ර බලනකොට මේ දේවල් අපිට උපකාරයි. එතකොට අන්ධහා බිහිරිව උපදිනොත් එයාලට ආයතන 9යි 15යි. ඒ වගේ කාමදාතී උප්පත්තිය කාර්යකට සත් ආයතන කෙනෙක් 15යි. ආයතන 7ක් පහළ වෙන්නේ කාටද? ගැබ්හෝනා සත්වයන්ගේ උප්පත්ති ක්ෂණේ සත් ආයතනෝ පහළ වෙත්. ගැබේ පහළ වෙන, ඕපපාතික නෙවෙයි, මෞකුසක පහළ වෙන සත්වයොන්ට උප්පත්ති ක්ෂණේ උපදින මොහොතේ රූපායතන, ගන්ධායතන, රසායතන, කායායතන, පොට්ටබ්බායතන, මනායතන, ධම්මායතන, කාමධාතු උප්පත්තික්ෂණේ තෙල සත්වයන්ට මේ සප්තායතන 15. උපදින මොහොතේ කර්මයෙන් උනත් මේ රූප පරම්පරාව ඉපදුනේ, එතන රූපායතනේ තියෙනවා, වර්ණ රූපේ තියෙනවා, ගන්ධේ තියෙනවා, රසයේ තියෙනවා. කායායතනේ කියන්නේ කාය දසකේ කියලා එකක් උප්පත්තික්ෂණේ 15 වෙනවා. උපදින මොහොතේ වස්තු දසකේ, කාය දසක, භව දසක කියන මේ තුන් කර්මජ කලාප තුනක් 15 වෙනවා. එතකොටදන කායායතන තියෙන උපදින මොහොතකට මේ කාය ප්‍රසාදේ ඒ මෞකුසේදී 15 වෙනවා. එයාට ඒ කාය ප්‍රසාදය තියෙන නිසා එයාට කාය විඥාණයට වේදනාවක් දැනෙනවා. හැබැයි ඒක උප්පත්ති ක්ෂණේ නෙවෙයි, ඊට පස්සේ දැනෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෞකුසේ ඉන්න අයට දැන් කාලයක් ගියාමනේ ඇහැ, කන, දිව ආදී මේ ආයතන 15 වෙන්නේ පසු. නමුත් උපදින මොහොතේ කාය ආයතනය තියෙනවා, බාහිර වර්ණ ගන්ධ රස මේ ආයතන තියෙනවා, පොට්ටබ්බ ආයතනයක් තියෙනවා. මොකද මහ භූත එතන තියෙන නිසා මන ආයතන, ධම්ම ආයතන තියෙනවා. ඒතර උපදින මොහොතේ අවමය වශයෙන් උප්පත්ති ක්ෂණේ කාම ලෝකේ ඉන්න ආයත ආයතන 7ක් 15 වෙන්න පුළුවන්. උපරිමේ 11ක් 15 වෙන්න පුළුවන්. ඒ ඊට පස්සේ කාම ධාතු උප්පත්තින කවරකට 11 ධාතු මේ ධාතු වශයෙන් පෙන්නනවා. ඊට පස්සේ ඉන්ද්‍රිය වශයෙන් මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ අපි බලමු, ඊට පස්සේ දැන් කාම ධාතු අපි කතා රූප ධාතු උප්පත්තිකනේ කති කන්දා පාතු භාවන්ති, කති ආයතනානි පාතු භා. රූප භවයේ කියලා කියන්නේ අපි ධ්‍යාන උපදවාගෙන යම් කිසි කෙනෙක් බ්‍රහ්ම ලෝකයේද, මෙතන රූපාවචර බ්‍රහ්ම ලෝක 15ක් 16ක් තියෙනවනේ. 16 මේ රූපාවචර බ්‍රහ්ම ලෝක යන කතාවෙන් එතන සඳහන් වෙනවා රූප ධාතු උපදන ඇසිල්ලේ කෙනෙකුට ස්කන්ධයෝ ඕ කෙතෙක්, ආයතන කෙතෙක්, චිත්තයෝ කෙතෙක්, ඉන්ද්‍රියෝ කෙතෙක් පහළ වෙද්ද කියනකොට රූප ධාතු උපදන ඇසිල්ලේ අසඤ්ඤ සත්ත්ව දෙවියන් තබා. එතකොට අසඤ්ඤ සත්ත්ව කියන රූපස්කන්ධයේ විතරක් පහළ වෙන ඒ දෙවියන් තියලා පැත්තකින් තිබොත්, මොකද ඒ රූප ධාතු වෙන්නේ, ඒක පැත්තකින් තැබ්බොත් අනිත් සියලු දෙනාට ස්කන්ධ පහක් පහළ වෙති. පංචස්කන්ධයෝ පහළ වෙති, පංච ආයතනෝ පහළ වෙති, පංච ධාතුෝ පහළ වෙති, එක් සත්‍යයක් පහළ වෙති, දස ඉන්ද්‍රියෝ පහළ වෙති කියලා පෙන්වනවා. ඉතින් ඒ නිසා කාම ධාතු උප්පත්ති ක්ෂණේ අසඤ්ඤ තලය හැරියොත් ස්කන්ධ පහක් පහළ වෙනවා. මොනවාද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පහ. ඒ වගේම රූප ධාතු උප්පත්ති ඇසිල්ලේ උපදින මොහොතේ කවරේකට පංචායතනයෝ පහළ වෙද? චක්කායතන, රූපායතන, සෝතායතන, මනආයතන, ධම්මායතන කියන මේ රූප ධාතු උප්පත්ති ඇසිල්ලේදී පංච ආයතනයෝ පහළ වෙති. දැන් එතන සාමාන්‍ය ගත්තොත් ආයතන 6ක් තියෙනවා බ්‍රහ්ම ලෝකේ. නමුත් උප්පත්ති ක්ෂණේ 5යි 15 වෙන්නේ. මොකද සෝතායතනය තියෙනවා නම් ඊට පස්සේ සද්ධායතනෙ තියෙනවා. මේ බ්‍රහ්මයන්ට බණ අහන්න පුළුවන්, රූප දකින්න පුළුවන්. ඒ නිසා කාම ලෝකෙටත් ඇවිල්ලා, මේ මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහනවා. ඒ බුදුරජාණන් වහන්සේලා දැర్శණය වෙනවා. ඉතින් ඒ ඇහැ කන තියෙන නිසා, ඒ නිසා තමයි මේවා රූප භවයේ පහළ වෙන්නේ. මේ ඇහැ කන කියන දේවල් කාමයේ සඳහාම පමණක් නෙවෙයි තියෙන්නේ. මේ රූප ධාතු උප්පදින්නේ කාමරාග, කාමරාග විරාග වශයෙන් භාවනා කිරීමෙන්, කාමය, කාමච්ඡන්දේ මේවා දුරු කිරීම වශයෙන් භාවනා කරනකොට තමයි රූප ලෝකයේ උපදින්නේ. ඉතින් මේ මොනවාද මේ ගන්ධ රස ආදී මේ දේවල් කාමයන්මයි තියෙන්නේ. ඒ නිසා ඒවා පහළ වෙන්නේ නැහැ රූප ලෝකේ. ඒ නිසා ආයතන වශයෙන් ගත්තොත් උපදින මොහොතේ 5යි, ඊට පස්සේ උපදින්න කෙනාට ආයතන 6ක් තියෙනවා. උපදින මොහොතේ චක්කායතන, රූපායතන, සෝතායතන, මනආයතන, ධම්මායතන කියලා ආයතන 5යි. රූප ධාතු උප්පත්ති ඇසිලේ කවරකට පංච ධාතු 15. ඒව අවශ්‍ය නැහැ. ඒ ධාතු ආයතන ස්කන්ධ ගත්තාම මේ ඔක්කොම එකම ධර්ම ටිකක් නිසා. ඊට පස්සේ ඔන්න දැන් අපි තේරුම් ගත්තා. එතකොට එතන විඥාණය නිසා ඔය විදිහට දැන් මේ මම කතා කරගන්නේ විඥාන පච්චයා නාම රූපං කියන එක. මේ නාම රූප තමයි මේ කතා කරන්නේ. එතකොට කාම ධාතුවේ විඥාන නිසා පහළ වුණේ අර වගේ ස්කන්ධ ටික, ආයතන ටික. රූප ධාතුවේ උප්පත්ති ක්ෂණයේදී මේ වගේ ආයතන 5යි පහළ වෙන්නේ. 5යි 5. ඒක අරූප ධාතුවේ ගත්තොත් ඒකත් කතා කරමු. මෙතන තියෙන අසඤ්ඤ සත්තානං දේවානං උප්පත්ති කියන කති කන්දා පාතු භාවත් ඒකත් අපි කතා කරමු. කති චිත්තානි කතු පාද බව අසඤ්ඤ සත්තානං දේවානං උප්පත්ති කියන ඒකෝ කන්දෝ පාතු භාවත්. යා උපදින මොහොතේ අසඤ්ඤ සත්වයන්ට එක් ස්කන්ධයයි මොකද රූපකන්දෝ රූපස්කන්ධේ දේ ආයතනානි පාතු භාවන්ති. ආයතන දෙකක් තියෙනවා මොනවද? රූපායතනයයි ධම්මායතනයයි. මොකද්ද මේ රූපායතන ධම්මායතනය කියන්නේ? දැන් ස්කන්ධ වශයෙන් එක ස්කන්ධය රූපස්කන්ධයයි. නමුත් මෙතන තියෙනවා ආයතන වශයෙන් දෙකක් ධම්මායතන. හා එහෙනම් කෙනෙකුට හිතෙන්න පුළුවන් සියුම් වශයෙන් හරි නාම ධර්මත් මේකේ ඇති කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් මෙතන ධම්මායතන කියන්නේ නාම ධර්ම නෙවෙයි, ධම්මායතනේ කොටස් දෙකකට බෙදෙනවා නාම දෙවි රූප දෙවි කියලා. ධම්මායතනේ කිව්වේ අපි මනසට අරමුණු වෙන දේවල්. ඇහැට රූපේ අරමුණු වෙනවා, කනට ශබ්දේ අරමුණු වෙනවා වගේ මනසට අරමුණු වෙන ධර්මයෝ. ඒක ධර්මා ධම්ම කියලා පෙන්වේ. ධම්මායතන මං ගේසරේ විස්තර කරා. මේ ධම්මායතන කියලා කිව්වේ මේ පොදුවේ බෙදන්න බෑනේ. දැන් අතීත අනාගත පඤ්ඤප්ති නිබ්බානාදීනේ සියලු ධර්ම, ඒ වගේම ඇහැ චක්කු විඥානේ සෝත විඥානේ ගහන විඥානේ ජීවා විඥාන කාය විඥාන කියන විඥානයට අරමුණු නොවන සියුම් වූ රූප කියන මේ සියුම් රූප හා පඤ්ඤප්ති චෛතසික ධර්ම සිත් අතීත අනාගත මේ ඔක්කොම අරමුණු. එතකොට ඒවා මනසට අරමුණු වෙන නිසා ඒ සියල්ල ධර්මායතනෙ හැටියට ධම්මායතනෙ හැටියට සංග්‍රහ කරලා තියෙනවා. එතකොට මෙතන නාම ධර්ම කිසිවක් නැත්තම් මෙතන ධම්මායතනෙ වෙන්නේ. එතන තියෙන හටගත්තු ජීවිත නවකය කියන, එතන තියෙන ජීවිත නවකය කියව මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ හතරයි, වර්ණ ගන්ධ රස ඕජා හතරයි, ජීවිතේන්ද්‍රිය රූපයයි. හරි. එතකොට ඒක තමයි ජීවිත නවකය කියලා කියන්නේ. එතකොට ඒ ජීවිත නවකය තමයි අසඤ්ඤ ස්ථලයේ ඉන්න සත්වයන්ට පහළ වෙන්නේ. එතකොට එතන රූපායතනේ ආයතන වශයෙන් දාන්න පුළුවන්. අනිත් ඒවා වර්ණ, ගන්ධ, රස. ඇයි එතන ප්‍රශ්නයක්? මටත් ඕක ප්‍රශ්නයක් තිබුණා. දැන් ගන්ධය තියෙනවා. ඊට පස්සේ එතන රසය තියෙනවා. නමුත් ඇයි ඒක මේ රසායතනේ ගන්ධායතනේ කියලා නොදැන ධම්මායතනේ හැටියට දැන්නේ? කෙනෙකුට හිතන්න පුළුවන් ප්‍රශ්නයක් මේක. ආයතන වශයෙන් දෙකයි මෙතන පෙන්වන්නේ. ඒ හේතුව තමයි ඒ ගන්ධය, ඒ රසයක් තියෙනවනම් මේවා කවදාවත් මේ ගාන ප්‍රසාදයක් බිඳලා ගාන විඥානය ඇති කරන්න තරම් ඕලාරික නැහැ. ඒවා මනායතනේතම ගෝචර වෙන නිසා ඒ සියල්ල ධම්මායතනේ හැටියට පෙන්වලා තියෙනවා. ඒ නිසා ඒ ඉතුරු රූපායතනේ හැර ඉතුරු ටික රූපායතන කියන්නේ සියුම් එකක්. ඒක ඇත්තටම ආයතනෙට පැමිණෙන්න ඕනේ. ඒක අරමුණු කරන්න පුළුවන්. හැබැයි ගන්ධය රසය කියන ඒවා ඕලාරිකයි. කියන්නේ ඒ ආයතනෙට පැමිණිලාම ගැටිලාම අරමුණු කරන ඒවා සම්පත්තක් ගාහි කියලා පෙන්වනවා. ඉතින් ඒ නිසා ඒවා ඒ ගන්ධ ආයතනේ ගහන විඥානය උපදන්න තරම් ඕලාරික නැහැ. ඒ නිසා ඒක ධම්මායතනෙ හැටියටම පෙන්වලා තියෙනවා. ඊට පස්සේ එතන තියෙන ජීවිතෙන්ද ආදී රූප ධම්මායතන හැටියට පෙන්නලා තියෙනවා. ඊට පස්සේ ඒක තමයි ආයතන දෙකයි. ඊට පස්සේ අපි ඒකත් කතා කරලා ඒ රූප ධාතුටයි මේ සියල්ල අයිති වෙන්නේ. ඊට පස්සේ අරූප ධාතුයේ උප්පත්තිකනේ කතිකණ්ඩා පාතු භාවන්ති, කතිචිත්තානි පාතු භාවන්ති. එතකොට අරූප ධාතුයේ උප්පත්තිකනේ කෙනෙකුට ස්කන්ධයෝ කෙතෙක්, ආයතන කෙතෙක්, ධාතු කෙතෙක් පහළ වෙද්ද කියලා. ඔන්න මේකේ දැන් ඇතැම් අය ගාව තියෙනවනේ මේ අරූප ධාතුයේ සියුම් රූපයක් තියෙනවා කියලා. ඇයි එහෙම ගන්නෙ? විඥාණය නිසා නාම රූප වෙනවනේ. ඒ නිසා විඥාණය නිසා නාම රූප වෙනවා නම් එතන සියුම් වූ රූපයක් හෝ තිබිය යුතුයි. දැන් මෙතන බලන්න එහෙම එකක් පෙන්නනවද කියලා. අරූප ධාතු උපදන ඇතින් ඒ සියල්ලන්ට කෙතෙක් ස්කන්ධයෝ පහළ වෙද්ද කියන තැන අරූප ධාතු උපදන ඇසිල්ලේ සතර ස්කන්ධයෝ පහළ වෙද්ද. ඒ වගේ ආයතනෝ දෙදෙනෙක් පහළ වෙයි, ධාතු දෙදෙනෙක් පහළ වෙයි කියලා කියනවා. එතකොට මොනවද ඒ ස්කන්ධ හතර? අරූප ධාතුවේ උපදන ඇසිල්ලේ කවරක්කට සතර ස්කන්ධයෝ පහළ වෙද්ද? කවර සතර ස්කන්ධයෝද? වේදනා ස්කන්ධේ, සංඥා ස්කන්ධේ, සංස්කාර ස්කන්ධේ, විඥාන ස්කන්ධෝ. ස්කන්ධ හතර විතරයි, රූප ස්කන්ධයක් නැහැ. ඒ වගේම අරූප ධාතුවේ උපදන ඇසිල්ලේ ආයතන දෙකයි. මොනවද? ධම්මායතනයි මනආයතනයි. මෙතන ධම්මායතනෙ කිව්වම අර කියපු සුඛම රූපාදී ඒව ගන්නෙ නෑ. නාම ධර්ම චිත්ත චෛසික ධර්ම පමණයි මෙතන ධම්මායතන හැටියට පෙන්වන්නේ. එතන පඤ්ඤප්ති නිබ්බානත් එනවා. ඒක සුදුසු පරිදි අපි යොදා ගන්න ඕනේ. ඒ ඔක්කොම ධම්මායතන හැටියට පෙන්වන්නේ. එතකොට ආයතන දෙකක් පහල වෙනවා. ස්කන්ධය හතරයි. ඒ නිසා ඒ මං මේ දැනුම ගෙන ආවේ ඇතැම් මය අද ඒ වගේ විග්‍රහයන් වලට යන අයන රූප අරූප ධාතුවේ සියුම්ම ස්කන්ධයක් තියෙනවා. දැන් අසඤ්ඤ තලයේ එක ස්කන්ධය කිව්වට පිළිගන්න බෑ. ඉතින් ඒ නිසා ඔබට මේ සාධක සහිත මූලාශ්‍ර සහිත ගෙනල්ලා මේ ටික පෙන්නුවේ මේ මාතෘකාවට මෑඳලා එකයි. ඉතින් ඒ නිසා මේ සියල්ල නාම රූප ප්‍රත්‍යා විඥාණං කියන තැන මේ අරූප ධාතුවේ යම් ස්කන්ධ හතරක් ආයතන දෙකක් තියෙනවා. මෙතනක් තියෙන්නේ නාම රූප විඥාන, විඥාන නිසා නාම රූප කියන මෙන්න මේ ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න භාවය පමණයි. හොඳයි, එතකොට අපි ඒ පෙළදහමත් එක්ක ගන්න විග්‍රහය අපි එතනින් අවසන් කරනවා. ඊට පස්සේ අපි වෙන මේ සියල්ල අපි කොහොමද අද තියෙන ආචාර්යයන් වහන්සේලා සංග්‍රහගන්තවල මේක ටිකක් පුළුල් කරලා විවර කරලා අපිට පේන විස්තර කරලා තියෙන්නේ කියන එක පිළිබඳව අපි පොඩ්ඩක් ඒකත් විග්‍රහ කරගමු. මම මේක මාරු වෙනවා. එතකොට අපි ගත්තොත් විඥාන පත්‍යා නාම රූපං කියන එක නාම රූප කියලා අපි කොටස් දෙකක් ගැන විස්තර කරා. එතකොට නාම කියලා කිව්වේ අපි ඒ නාම ධර්ම අපි ස්කන්ධ වශයෙන් කතා කරේ. ස්කන්ධය හතරයි. වේදනා, සංඥා, සංකාර කියන ස්කන්ධ හතර. එතන විඥානයක් නාමයක් තමයි. නමුත් ඇයි එතන විඥාණය නොගන්නේ? විඥාන ප්‍රත්‍යයෙන් වන නාම රූප කිව්වහම අපි විඥාණය සලකන්නේ නැහැ. ඉතින් ඒ නිසා විඥානයේ නාමය වුණාට ඒ විඥාන ප්‍රත්‍යයෙන් උපදින දේවල්. ඒ නිසා නාම පත්‍යා විඥානං කිව්වොත් එතන නාම ධර්ම ගන්න නැතුව හිත විතරයි ගන්න. අන්න ඒ විදිහට ඵලය පිළිබඳවයි කතා කරන්නේ. එතකොට නාම ගත්තොත් ඒ නාම සියල්ල ගත්තාම ස්කන්ධ වශයෙන් පහේ තියෙන සංස්කාර ස්කන්ධේ කුසල අකුසල චෛතසික සියල්ල අන්තර්ගත කරලා තමයි සංස්කාර ස්කන්ධය හැටියට පෙන්නලා චෛතසික 52ක් නාම ධර්ම හැටියට පෙන්නනවා. ඊට පස්සේ රූප පොදුවේ සාමාන්‍ය සතර මහා ධාතුත් උපාදාය රූපත් කියලා රූපය පෙන්නනවා. මේක රූප අටවිසි රූපයක් ධර්මයේ සඳහන් වෙනවා. ඒවා බෙදලා ඒවා ධම්ම සංගණයේ තියෙනවා 28 රූපයක් කියන එක අටවිසි රූප. එතකොට චෛතසික ටික සිතුවිලි තමයි මේ 52ක් හැටියට පෙන්වලා තියෙන්නේ. ඒ සිතුවිලි වර්ගීකරණය කරොත් අකුසල චෛතසික එතන කියන 14, කුසල චෛතසික 25ක් තියෙනවා. ඒ වගේම මේ දෙකේම උපදින්න පුළුවන් චෛතසික 13ක් තියෙනවා. මෙතන චෛතසික කියලා කියන්නේ සිතුවිලි වල. අකුසල චෛතසික කියලා කිව්වේ අකුසල සිතක් ඇති කරවන නාම ධර්ම. අපි කියමුකෝ හිත අකුසල සිතක් උනේ හිත ස්වභාවයෙන්ම කුසල් හෝ අකුසල් නෙවෙයි. නමුත් ඒ හිතේ ලෝභය දනොත් ඒ හිතට කියනවා අකුසල හිතක් කියලා. ඒ හිතේ ද්වේෂය දනොත් ඒකට කියනවා අකුසල සිතක්. ඒ වගේම යම් හිතක අලෝභය දනොත් ප්‍රඥාවය දනොත් ඒ හිතට කුසල් කියලා නම් කරනවා. ඉතින් ඒ නිසා මේ චෛතසිකයන්ගේ මිශ්‍රභාවය අනුව හිත බෙදෙනවා ජාති වශයෙන්, කුසල් අකුසල් විපාක ක්‍රියා වශයෙන් මේ විදිහට බෙදීමට ලක් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කෙලෙසන හිත දුර්වල් කරන දුක් උපදවන සිතුවිලි ගොඩක් තියෙනවා. ඒවා අකුසල් කියලා අකුසල චෛතසික හැටියට 14ක් පෙන්නලා තියෙනවා. ඒවා වටිනවා ඉතින් ඉගෙන ගන්න එක. කුසල් චෛතසික 25ක් පෙන්නලා තියෙනවා. එතකොට ඊට පස්සේ අපි තව ටිකක් ඉස්සරහට ගියොත් එතකොට ඒ චෛතසික පරමාර්ථ ධර්ම ටික ගත්තාම එතන ඔබ මේ ටික මං කෙනෙකුට මේවා බලාගෙන ඉගෙන ගන්න ඕන නම් මේ ටික මං සටහනක් වශයෙන් දාලා තියෙනවා ඔබට ගන්න පුළුවන්. ඉතින් මේවා සංග්‍රහ ගන්තෝලක් තියෙනවා. එතන හැම සිතකම උපදින සිතුවිලි තියෙනවා. කුසල් අකුසල් ભેදයක් නැතුව ඒවා වේදනාව, සංඥාව, චේතනාව, සංඥා චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍ර, මානසිකාරය කියන මේ ටික හැම සිතකම උපදිනවා. ඒ වගේ පකීනක කියලා විතක්ක, විචාර, අදිමොක්ක, විරිය, ප්‍රීති, ඡන්ද කියන මේ සිතුවිලි. විතක්කය කියන එක අරමුණට නම් වෙන බව, විචාරය කියන්නේ අරමුණේ හැසිරෙන බව. ආදී මේ චෛතසික කුසල් අකුසල් දෙකේම යෙදෙනවා. උදාහරණයක් වශයෙන් විරිය කියන එක ගත්තොත් ඇතැම් අය අකුසල් කරන්නත් විරියක් තියෙනවා. ඇතැම් අය කුසල් කරන්නත් විරියක්. හැබැයි එතකොට මේ විරිය ස්වභාවයෙන් කුසල් හෝ අකුසල් නෙවෙයි. මේ ටික සියල්ලම ස්වභාවයෙන් කුසල් හෝ අකුසල් නෙවෙයි. මොකද මේ ධර්මවල කුසල් අකුසල කියන චෛතසික මිශ්‍ර වෙලා නැති නිසා මේවා තවම කුසල් අකුසල් ගණයට යන්නේ නැහැ. නමුත් මේ ටිකෙන් සිත් උපදින්න පුළුවන්. එතකොට අපි කියමුකෝ චක්කු විඤ්ඤාණ හිතක් ගත්තොත් ඒ චක්කු විඤ්ඤාණ හිතේ තියෙන මෙන්න මේ උඩ තියෙන සබ්බචිත්ත සාධාරණ චෛතසික විතර. එතකොට ඒවා කුසල් අකුසල් නෙවෙයි විපාක වශයෙන් තියෙනවා. ඒ වගේ කෙලෙස් කර්ම නැහැ. ඊට පස්සේ ඒ මේ කියන ධර්ම ඊට පස්සේ යම් කියමක වීරිය අකුසලයක් සමගේදන කෙනෙක් වීරිය කරනවා සතෙක් මරන්න කෙනෙක් වීරිය කරන හොරකම් කරන්න එහෙම වීරියක් තියෙනවා. එතකොට ඒතකොට ඒ වීරියද කියනවා අකුසල වීරිය කියලා. එතකොට ඒ විදිහට මේ වීරිය ඇතැම්මයි දන් දෙන්න සිල් රකින්න උත්සාහවත් වෙන. එතකොට ඒ වීරිය කුසලයේ සඳහා ඉතින් අන්න ඒ නිසා මේ සුදුසු පරිදි දෙපැත්තෙම යෙදෙන හින්දා තමයි මේ ප්‍රකීණක හැටියට මේ ටික පෙන්නලා තියෙන්නේ. අන්නේ සමාන කියලා පෙන්නලා තියෙන්නේ දෙපැත්තෙම උපදින කුසලයෙන් අන්නේ වූ අකුසලයන්ටත් අකුසලයෙන් අන්නේ වූ කුසලයටත් දෙකටම මේවා යෙදෙන්න පුළුවන්. ඊට පස්සේ අකුසල චෛතසික මේක මම බෙදීමකට ලක් කරලා මේ මෙතන පෙන්නවා යම් න්‍යායකට මේක හරි වටිනවා. අකුසලයන් අතර තියෙන අකුසල 14ක් තියෙන මෝහය, අහිරිකය, අනුත්ප්පේ, උද්දච්චය, ලෝභ, දිට්ඨි, මාන, ද්වේෂේ, ඉස්සා, මච්චරි, කුක්කුච්චය. ඊට පස්සේ තව තියෙනවා තීන, මිද්ද, විචිකිච්ඡාදි මේ අකුසල චෛතසික 14. එතකොට මේ චෛතසික 14න් මෝහයයි අහිරිකය. අහිරිකය කියන්නේ මොකද්ද? පවට ලැජ්ජා නැතිකම, පාවට බය නැතිකම අනුත්ප්පේ. උද්දච්චය කියන්නේ හිතේ විසිරුණුකම, නොසන්සුන්කම. මේ හතර අකුසල සාධාරණයි. හැම අකුසලයේම මේ ටික තියෙනවා. ඒ වගේම මතක තියාගන්න යම් කෙනෙක් තුල මෝහය තියෙනවා නම් ඒක අනිවාර්යෙන් අකුසලයි. යම් කෙනෙක් තුල බවට ලැජ්ජාවක් නැත්තම්, බවට බයක් නැත්තම්, හිතේ විසිරුණුකමක්, නොසන්සුන්කමක් තියෙනවා නම් එතනින් මතක තියාගන්න ඔබේ හටගෙන තියෙන අකුසල හිතක් බව. මේ දෙපැත්තෙන්ම අපි මේක තේරුම් ගන්න. එක පැත්තෙන් ගියොත් හමාරට අපිට ඒක වැටහෙන්නේ නැහැ. ඒ නිසා මේ කුසල් අකුසල් තේරුම් ගන්න තියෙන අපිට දැනෙන ප්‍රතිඵලයක්. අපේ හිත එක එක අරමුණු වල දුවනවා නම්, විසිරිලා නම් මතක තියාගන්න යා කුසල්. ඔබට අරමුණක් තීරණය ගන්න බැරුව ඒ වගේ මෝහයට පත් වෙලා නම් ඒ වෙලාවේ තියෙන්නේ ඒක අකුසල. ඒ නිසා හැම අකුසලයකම මේ හතර තියෙනවා. ඊට පස්සේ ලෝභ ත්‍රිකය කියලා කියන්නේ ලෝභය, දිට්ඨිය, මානය කියන එක. මේවා මේ චෛතසික තුන ලෝභයත් සමගම ලෝභය වෙනම යෙදෙනවා. හැබැයි දිට්ඨිය මානය ලෝභ මූල සිත්වල පමණමයි යෙදෙන්නේ. එතකොට දිට්ඨියයි මානයයි එකට යෙදෙන්නේ නැහැ. හැබැයි ලෝභයයි දිට්ඨියයි ලෝභයයි මානයයි යෙදෙන්න පුළුවන්. හැබැයි මේ දැන් වල මේ හතර තියෙන බව ඔබ මතක තියාගන්න. මුලින් කියපු මෝහය. මෝහය නැතුව කවදාවත් ලෝභය යෙදෙන්නේ නැහැ. ඒක ලෝභ ත්‍රිකය කියලා හැඳෙනවා. ඒ නිසා අපි තුල යම් දිට්ඨියක් තියෙනවා නම් ඒක ලෝභයත් පදනම් වෙලා තමයි දිට්ඨිය ඇති වෙන්නේ. මාන්නයක් තියෙනවා නම් ඒ ලෝභයත් පදනම් වෙලායි මාන්නය ඇති වෙන්නේ. ඊට පස්සේ ද්වේෂ චතුස්කය. දේශේ ඉස්සා මච්චරි කුච්ච. දේශේ වෙනම උපදින්න පුළුවන්. හැබැයි ඊර්ෂ්‍යාවක් කෙනෙකුගේ ඇති වෙනවා නම් ඒ ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ දේශය නිසාමයි. මච්චරියක් මසුරුකමක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන්නේ දේශයත් මුල් වෙලාමයි. කුක්කුච්චයක් කුකුස පසුතැවිල්ල කළ කුසල් නොකළ අකුසල් පිළිබඳව පසුතැවිල්ලක් තියෙනවා නම් ඒ ඇති වෙන්නේ දේශය නිසාමයි. එනිසා දේශය වෙනමත් උපදින්න පුළුවන්. හැබැයි ඊර්ෂ්‍යාව කියන එක තනියවට ගන්න දේශයත් එක්කමයි. මච්චරිය මසුරුකම කියන එක තනියවට ගන්න නෑ. මේ මසුරුකම කියන්නේ මොකද්ද? තමන්ගේ ධනය, සම්පත් අනිත් අය හා සාධාරණ වෙනවට කැමති නැහැ. අනිත් අය දකින්නවටවත් කැමති නැහැ. ඒක තමයි මසුරුක. මේ නිසා තව කෙනෙක් ඒවා දිහා බැලුවොත් තරහ වෙනවා. මච්චරිය සිතානෝ කියලා බහල ඇත. එතකොට ඒ ද්වේෂයත් එක්කයි මසුරු. කුක්කොච්චය කියන්නේ කුකුස පසුතැවිල්ල. ඒකත් ද්වේෂයත් එක්ක එනවා. ඒ නිසා ඒකට දෝෂ චතුස්කය කියලා නම් කරලා. ඒක තීනයයි මිද්දයයි කියන එක කම්මැලිකම, හිතේ අලස බව আদি මේවා සසංකාර සිත් තුළ තමයි තීනය මිද්දේ දෙන්නේ. ඊට අමතරව තව තියෙනවා විචිකිච්ඡාව. විචිකිච්ඡාව මෝහය සමග මෝහ මූල සිත් තුළ යෙදෙනවා. මේ අකුසල පැත්ත, කුසල් පැත්තේ ගත්තොත් කුසල චෛතසික 25ක් තියෙනවා. ඒ 25න් සෝබන සාධාරණ 19ක් තියෙනවා. හැම කුසලයක්ම ගත්තාම හැම කුසලයක් තුළ අනිවාර්යෙන් මේ ධර්මතා 19 තියෙනවාමයි. සද්දා සති හිරියොතක් මෙන්න මේවා පදනම් කරගෙන තමයි මම මතක් කරේ. යම් කුසලයක් කරනව නම් එතන සද්ධාව නැත්තම් ඒක කුසල් නෙවෙයි කියන ඔන්න ඔය පදන මේනුවක් කතා කරන්නේ ඇතැම් වෙලාවම. ඒ වගේම ඇතැම් වෙලාව අපි කුසල් කරනවා කියලා අපි ඔහේ කරනවා, සිහිය නැහැ. ඒ නිසා මතක තියාගන්න, සතිය කියන එක යෙදෙලා නැත්තම් යම් ක්‍රියාවක් තුළ ඒක ඒ හිත කුසල් නෙවෙයි කියන එක. අපිට මල් කඩනවා වගේ පේන්න පුළුවන්, නමුත් එයා වෙන අරමුණක් වෙන දේවල් හිත හිතානම් මේක කරන්නේ. ඒ වෙලාවේ යාගේ උපදින්නේ බාහිරින් බැලුවට යා තුළ තියෙන අකුසල්ස. ඒ නිසා හැම වෙලාවෙම කුසලයක් නම් එතන සතිය තියෙනවාමයි, සතිය ඇත්නම් ඒක කුසල්මයි. සද්ධාව, සතිය, හිරි ඔත්තප්, ලැජ්ජාබය, අලෝභය, අදේශේ, තත්‍රමංජතාවේ කියන මැදහත් බව, තත්‍රමංජතාව කියන පස්සද්දි මේ කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය ලහුතා චිත්ත මුදුතා ආදී මේ චෛතසික මේවා තේරෙනවා. දැන් අපිට දානයක් දෙනකොට සතුටින් පැහැදීමෙන් දෙනකොට අපි හිතකය සංසිඳෙනවා, නිබර වෙනවා, සැහැල් වෙනවා. භාවනාවක් කරනකොට බලන්න ඒ තමයි මේ ලහුතා මුදුතාදී මේ සිතුවිලි නිසා අපේ කය සැහැල්ලු බව පුළුම්පොදක් වගේ වෙන්නේ මේ චෛතසිකයන්ගේ තියෙන බලපෑම නිසා. ඒ නිසා අපි විදර්ශනාවක් කරනකොට අපි එන්න එන්න ධර්ත වෙලා ධරදඩු වෙලා දැනෙනවා නම් අපි තුළ නීවරණේ වැඩෙන්නේ. ඒ නිසා අපේ විදර්ශනාවක් වැඩෙනවා නම් ඒ තුළ කුසල් සිත් උපදිනවා නම් අපේ හිත කයෙන් දෙන්න සැහැල්ලු වෙනවා. ඒ වගේමත් අපි තේරුම් ගන්නවා අපේ හිත මොන වගේ හිතක්ද කියලා. ඊට පස්සේ මේ අශෝබන සාධාරණ හැටියට පෙන්නනවා. ඊට පස්සේ අසාධාරණ හැටියට කියන්නේ හැම කුසල් සිතකම යෙදෙන්න පුළුවන් විරති තුන, සම්මා වාචා, සම්මා කම්මන්ත, ආජීව කියන මේ කුසල් චෛතසික තුනක්. මේවා මේ හැම සිතකම යෙදෙන්නේ නැහැ. දැන් අපි දානයක් දෙන්න ඕනේ කියලා ඒ චේතනාව තුළ මේ සම්මා වාචාව යෙදෙන්නේ නැහැ. ඒක යෙදෙන්නේ අපි යම් සීලයක් කැඩෙන්න යනකොට ඒකෙන් බේරෙන්න හදනකොට තමයි විරති යෙදෙන. අපි කියමුකෝ අපිට කෙනෙක් නිසා මොනවා හරි දෙයක් නිසා බොරුවක් කියන්න හිතෙනවා. කෙනෙක් කියනකොට ඒක අකුසල්. හැබැයි බොරුවක් කියන්න හිතෙනකොටම එයාට හිතක් උපදිනවා, නෑ මේ බොරුව කියන්න හොඳ නැහැ, මේක මං කියන්නේ නෑ, මේක අකුසල් කියලා දැනගෙන ඒක වැළකෙනවා. අන්නේ වැළක්වීම කරේ මොන ධර්මයෙන්ද? මෙන්න මේ සම්මා වාචා කියන සිතුවිල්ලෙන් තමයි ඒ වැළක්වීම කරේ. අපි කාට හරි ගහන්න යනවා, සතෙක් මරන්න යනවා, ඒක හොඳ නෑ කියලා ආපහු අපි වැළකෙනවා. ඒ වැළකීම උනේ මොන ධර්මයෙන්ද? අපි පුද්ගල භාවයෙන් සැලකුවාට සම්මා කම්මන්ත කියන මෙන්න මේ චෛතසික සිතුවිල්ලෙන් තමයි ඒ හිත තුළ ඒ පරිවර්තනය කළේ. සම්මා ආජීව කියන්නේ අපි යහපත් දිවි පැවැත්ම, මිච්ඡා ආජීවයෙන් වෙන්වීම. අන්න ඒ වෙලාවටයි මේ සිතුවිලි උපදින්නේ. ඒ නිසා මේවා සුදුසු පරිදියේ දෙන්නේ. ඒ නිසා අතන පොදු වේදාලන, ඊට පස්සේ අප්‍රමාණ චෛතසික කියලා කරුණා මුදිතා දෙක, ඒ ඒකේ අවස්ථාවල සත්වයේ කෙරේ කරුණාවක් ඇති වෙන වෙලාවේ තමයි ඒ චෛතසික යෙදিলা ඒ හිත උපදින්නේ. ඒ වගේම ප්‍රඥාව කියන එක වෙනම තියෙන්නේ. මොකද කුසල් හැම එකක්ම ප්‍රඥාවෙන් යුක්ත වෙන්නේ නැහැ. ප්‍රඥාවෙන් නැති කුසලක් තියෙනවා. ඒ නිසා අපි නුවණින් කල්පනා කරනකොට ඒ හිත තුළ ප්‍රඥාව තියෙන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි මේ සිත් වල මම මේක ටිකක් වේගෙන් කතා කරේ. මේක අද පාඩම ඉවර කරන්න පුළුවන්ද කියන අදහසත් එක්ක. එතකොට මේ නාම පරමාර්ථය අර කියපු අපි විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප කියනකොට මේ කියපු චෛතසික 52 මේ වගේ වර්ගීකරණයක් කරගන්න ඕනේ. එතකොට අන්න ඒකයි මම කතා කරේ විඥාන පත්‍යං නාම රූපං කියන මේ පටිසම්පද න්‍යාය ගත්තාම මේ නාම ධර්ම ඇතුලේ මේ සියලු ධර්ම තියෙනවා. එහෙනම් මේ පටිසම්පාදය අපි ගත්තොත් හරියද මේ ඔක්කොම එකතු කරලා? නෑ. ඒවා එකයි මං කියේ මේ සූත්‍රවල පටිසම්පාදයේ තියෙන්නේ නානා චිත්තක්ෂණ වශයෙන් පොදුවේ තමයි තියෙන්නේ. ඒක චිත්තක්ෂණ එක හිතක නාම රූප ගත්තොත් අපිට මේවා බෙදා ගන්න වෙනවා. මොකද ඒ හිත කුසල් සිතක් නම් ඒකේ මේ අකුසල නාම ධර්ම ටික අයින් කරන්න ඕනේ. ඒක අකුසල් සිතක් නම් කුසල නාම ධර්ම ටික අයින් කරලා ඒ ටිකානුවයි අපි විඥාන ප්‍රත්‍යයෙන් උපදින නාම රූපයෝ කියලා අපි අර්ථ ගන්න ඕනේ. නාං ඒක අපි අභිධර්මයේදී ඉගෙන ගන්නවා. නමුත් අපි සූත්‍රවල මේවා අපිට ලැබෙන්නේ නැහැ. මේ නිසා අපිට මේ වගේ අවධානයක් යන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒවා අපි හොඳට විස්තර කරලා පෙන්නලා තියෙන්නේ ඒ අභිධර්ම පිටකේ. නමුත් ඒවා සත්‍යයක් ඇත්තක්. එනිසා මම පෞද්ගලිකව කියන්නේ අදත් අදටත් මේ අභිධර්ම සූත්‍ර කවදාවත් තවම පරස්පර වෙලා නැත්තේ ඒවා එකිනෙකට ගැළපෙන එකම ධර්ම කොටසයක් නිසා. එනිසා මේවා තේරුම් කර ගැනීම ගලපා ගැනීමේ අපහසුව නිසා අද ඇතැම් අය අභිධර්මයේ අයින් කරලා තියෙනවා. නමුත් ඒවා එකතු කරලා ඒ සූත්‍ර උනත් තේරුම් ගත්තාම මොන තරම් ඒ වගේ අර්ථ විවරණයක් පැහැදිලි බවක් එනවද කියන එක ඔබට මේ වගේන් වැටහෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඊට පස්සේ රූප පරමාර්ථය ගත්තාම රූප පරමාර්ථ අභිධර්මයේ බෙදනවා 28කට. සූත්‍ර ක්‍රමයේදී මේවා දකින්න ලැබෙන්නේ නැහැ. සූත්‍ර ක්‍රමයේදී ඉතින් අභිධර්මයේ 28කට පෙන්නවා. ඒ 820 රූපයක් කියලා 820 රූපයන්ගෙන් 18ක් නිෂ්පන්න රූප 10 10ක් අනිෂ්පන්න රූප කියලා පෙන්නලා තියෙනවා. නිෂ්පන්න රූප කියලා කියන්නේ ඇත්තටම ඇත්තා වූ රූප. ප්‍රත්‍යෙන් හටගන්න කර්මයෙන් හෝ සිත්තෙන් උපදින රූප තමයි ප්‍රත්‍යෙන් හටගන්න ඇති රූප නිෂ්පන්න රූප. ඒ වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයක් තියෙනවා. ඒවට කාලයක් පනවන්න පුළුවන්. අතීත අනාගත වර්තමාන කාලයක් පැනවිය හැකි ත්‍රිලක්ෂණයට යටත් ප්‍රත්‍යෙන් හටගත් ධර්ම එතන තියෙනවා 18ක්. ඒවා මහ භූත පඨවි ආපෝ තේජෝය මහ භූත ටික ප්‍රසාද රූප ඒවා ඇත්තවම දේව චක්කු සෝත ගහන ජීව කාය ගෝචර රූප හතර මේ ආයතන වලට ගෝචර වෙන දේවල් රූප ශබ්ද ගන්ධ රස දැන් මෙතන පොට්ටබ්බේ ආරන්නේ නැත්නම් මහ භූතවල එක තියෙන නිසා භව රූප කියලා යත්‍ති භාව පුරුෂ භාව කෙනෙකුගේ ස්ත්‍රියක් පුරුෂයෙක් තීරණය කරන රූප දෙකක් තියෙන ඒ ටික තමයි. එතකොට ඒකට අනුව තමයි ඒක ප්‍රතිසන්ධිය සමගම ඒක ලැබෙන්නේ. ඒ නිසා මේ දෙක දෙකම මාරුවට ලැබෙන්න පුළුවන්. ඇතැම් අයට මේ බොහෝ විට අපි දකින්නේ මේ එක භව රූපයයි. නමුත් ඇතැම් වෙලාවට මේක ස්ත්‍රී භව පුරුෂ භව මාරු වෙලත් උපදින. ඒ වස්තු රූපය කියන්නේ හදේ වස්තුව. ජීවිත රූපය කියලා කියන්නේ ඒ රූපය ජීවත් කරවන රූප. එතකොට මේ චක්කු සෝත ගාන ආදී මේවා කර්මජ රූප. ඒකාන්තෙන් කර්මයෙන් උපදින මේ ප්‍රසාද රූප පහ. ඊපස්සේ ගෝචර රූප මේ සියල්ලෙන් උපදිනවා. භව රූප දෙක කර්මයෙන්මයි හටගන්නේ. වස්තු රූපයක් කර්මයෙන්මයි හටගන්නේ. ජීවිත රූපය කියන එකත් කර්මයෙන්. රූප ජීවිතේන්ද්‍රය තමයි මෙතන ජීවිත රූපය කියලා පෙන්නලා තියෙන්නේ. එතකොට රූප ජීවිතේන්ද්‍ර රූපය කියන්නේ මේ රූපය අපි කියමු කෙනෙක් ඉපදුනහම අවුරුදු 50ක් ජීවත් වෙනවා නම් ඒ 50 තුල ඒ රූපය ඒ 50ක කාලයක් තුල පවත්වාගෙන ගිය සංතතියක් වශයෙන් මේ ජීවිත රූපේ නිසා ජීවිත රූපේ උපදින්නේ කර්මයෙන්. කර්මයෙන් ඒ ජීවිත රූපේ ඉපදিলা ඒ උපන්න රූප පාලනය කරනවා පවත්වන කෘත්‍ය මේ රූප ජීවිතේන්ද්‍රයෙන් කර. ආහාරජ රූපේ කියලා කියන්නේ ඒ ආහාර අපි කන බොන ආහාරයන්ගේ තියෙන ඕජා ගුණය තමයි ආහාර රූපේ කියන්නේ. සියල්ල නෙවෙයි ඒකේ තියෙන ඕජාව විතරයි එතන ආහාර රූපේ හැටියට තියෙන. අනිත් ඒවා ඔක්කොම ඍතු රූප. ආකාශ ධාතු කියන්නේ එතන රූප පරිච්ඡේද අවකාශය කියන රූප කලාප දෙක අතර තියෙන මහිදස තමයි මෙතන අවකාශයේ හැටියට පෙන්වන්නේ. මෙතන ආකාශ රූපය කියලා කියන්නේ අපිට හම්බෙන මේ බාහිර හිස් බව නෙවෙයි. පරිච්ඡේද අවකාශ රූප කලාප වෙන් කරන අවකාශය තමයි මෙතන අවකාශය. විඤ්ඤාප්ති රූප කියන්නේ කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති මේවත් රූප ධර්ම. ඒ කියන්නේ අපි මේ අතපය එසවීම විඤ්ඤාපණයන් යම් යම් හැඟවීමක් කයින් කරන ඒවා කාය විඤ්ඤාප්ති. වචනයෙන් අපි යම් යම් පණිවිඩ දෙනවා. බණිනවා දොස් කියනවා වෙන්න පුළුවන් කතා කරමින් ඒ වගේ මේ වචනයෙන් අපිට මේ එන ශබ්ද රූප විඤ්ඤාප්තියක් යම් අර්ථයක් හැඟවීම සඳහා ඒ ශබ්ද ටික පිට වෙන්නේ මේ විඤ්ඤාප්ති අනුසාරේ. එතකොට ඒවා චිත්තජ රූප ඒවා ඒකාන්ත චිත්තජයි මේ කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති ලහුත මුදුත කම්මඤ්ඤතා කියන විකාර රූපය. ඒ රූපයන්ගේ සැහැල්ලු බවක් මුදු බවක් කර්මඤ්ඤතාවයක් තියෙනවා. මේවා ඉතින් මේ ඔබ විස්තර කරන්න ගියොත් අර්ථවත් වෙනවා. නමුත් මේ වෙලාවේ ඒවා විස්තර කරන්න බෑ. සාමාන්‍ය ඔබ මේවා දැනගත්තාම ඔබ මේවා හොයන්න පෙළඹෙන ඔය ටිකක් ඒවා පිළිබඳ හොයන්න නැති අය. ඊට පස්සේ උපචේ සන්තති ජරත අනිච්චතා කියන රූපේ උපදින අවස්ථාවක් පැවැත්මක් දිරීමටපත් වීමක් බිඳෙන අවස්ථාවක් තියෙනවා. ඒකත් රූපේම ස්වභාවයක් ඇති දෙයක්. නමුත් පරමාර්ථ වශයෙන් විද්‍යාමාන නෙවෙයි රූපයන්ගේම ස්වභාවයක්. දැන් අපි ගේමුකෝ මේ අපි ගේමුකෝ මේ උපචය රූපය කියන එක උපදින අවස්ථාව සන්තතිය කියන එක මේක රූපයන්ගේම පැවැත්මක් කියන මේ ඉපදිච්ච දේවල් වලගේම පැවැත්මක් කියන එකයි. ඒ නිසා තමයි ඒව අමුතුවෙන් ඉපදෙන රූපයක් නෙවෙයි. ඒ නිසා ඒකට ඒවට අනිෂ්පන්න රූප කියලා පෙන්වන්නේ. ඒ විදිහට අපි විග්‍රහ කරගන්න ඕන. හොඳයි අපි ඊළඟට යමු. මෙතන ඊළඟට තියෙනවා අපිට මේ විඥාන ප්‍රත්‍යයෙන් උපදවන නාම රූපයන්ගේ පොදු ප්‍රත්‍යභාවය ගත්තොත් මේ නාම රූප ධර්මයෙන් උපදින හේතු මේ හේතුඵල දහම් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ. මේ නාම රූප උපදවන හේතුව තණ්හාව කියන එක අපිට සූත්‍ර ක්‍රමයේදී හම්බ වෙනවා. පටිච්ච සමුප්පාදය කියලා ඒ සූත්‍ර අභිධර්ම දෙකේම හම්බ වෙනවා. එතකොට මේ නාම රූප උපදින නාම රූප උපදවන්නේ කොහොමද කියලා යව තණ්හාව නිසා කියලා එක කතාවකින් කියන්න පුළුවන්. ඒ වගේ ඒක තව ටිකක් දිගහැරියොත් අපිට හම්බෙන්නේ පටිච්චසමුප්පාදය. කොහොමද මේ නාම රූප විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප කියන මේ සත්‍යයන්ගේ පැවැත්ම වෙන්නේ? අන්න එතකොට අපි විග්‍රහ කරනවා අවිද්‍යාව නිසා, සංකාර සංකාර නිසා, විඥාන විඥාන නිසා, නාම රූප කියලා මේ පටිච්චසමුප්පාද ධර්මතාවයේ කෙනෙකුට පෙන්වන්න පුළුවන් මේ හේතුඵල ධර්ම. තවත් කෙනෙකුට පෙන්වන්න පුළුවන් සූවිසි ප්‍රත්‍ය මේ වගේ ප්‍රත්‍ය සත්‍ය මතු කරලා අරගෙන ආරම්භන අධිපති සහජාත හේතු ආදී ප්‍රත්‍යභාවයේ නිසා මේ නාම රූප විඥාන කියන ධර්මතාවය වෙනවා කියලා කෙනෙකුට පෙන්වන්න පුළුවන්. ඒ පොදු ප්‍රත්‍යභාවය. ඊට අමතරව අපිට ධර්මයේ සඳහන් වෙන ඔය අපි රූපය ගැන සඳහන් වෙනකොට රූප සමුත්ථාන කියලා කම්ම චිත්ත ඊතු ආහාර කියලා රූප උපදවන හේතු හතරක්. ඒවා කර්මයෙන් උපදින රූප මොනවාද, හිතින් උපදින රූප මොනවාද කියලා ඒවා විග්‍රහ වෙනවා. නමුත් මේක ටිකක් විස්තර කළ යුතු එකක්. ඒකට ගියොත් අපිට සාකච්ඡාවට කාලෙ මදි වෙනවා. ඒක ටිකක් අපි දැනගන්න ඕනේ. මොකද මේවා අපි පොඩ්ඩක් ඒ නිසා මම ඒක ඊළඟ වාරයට තියනවා. මේ අපි මේ ප්‍රත්‍යභාවයේ පිළිබඳව මේ 28 රූප ඇසුරෙන් හා ඊට පස්සේ අපි සාමාන්‍ය බොහෝ විට විදර්ශනා කරනකොට ගන්නවනි මොනවද මේ තච්ච පං කේසා දොත්තින් සාකාරයේ කියලා කෙස් ලොම් නිය දත් හම් මස් නහරාදී මේ විදිහට ඕලාරික වශයෙන් රූපය අපි බෙදා ගන්න ඕනි. එතකොට ඒ රූප උපදවන හේතු ගත්තාම මේ කම්ම චිත්ත ඊතු ආහාර කියන මේ අනුසාරයෙන් අපිට ඒවා බෙදා ගන්න පුළුවන්. ඒ නිසා කර්මජ රූප කියන ඒවා කොහොමද අපි හඳුනගන්නේ? චිත්තජ රූප කියනකොට බොහෝ අය ඒවා තේරුම් අරගෙන තියෙන වැරදි විදියට. චිත්තජ රූප කියනකොට සමහර අය හිතන්නේ මේ හිතට වැටෙන දේවල්. මට gedara වැටුණා, අම්ම සිහි වුණා, තාත්තා හිතුණා. රූපයක් තමයි අපිට හිතට වැටෙන්නේ. නමුත් ඒව නෙවෙයි චිත්තජ රූප කියන්නේ. චිත්ත රූප කියන එකයි චිත්තජ රූප කියන එකයි දෙකක්. චිත්ත රූප කියනකොට හිතට මැවෙන දේවල්. මෙතන චිත්තජ සිතින් උපන් ජලජ කියන ජලයේ හටගත් ඒ වගේ ඒකෙම උපදින පරමාර්ථ වශයෙන් පෙන්වන්න පුළුවන් රූපයක් තියෙනවා. අන්න ඒවා අපි දැන් ඕලාරික වශයෙන් උදාහරණයක් වශයෙන් අපි ගෙමුකෝ. අපිට දුකක් ඇති වුණාම කඳුළු වෙනවා. අපි මේ 28 රූප පැත්තකින් දැක්බොත් අර වගේ තැනකින් ගත්තොත් දුකක් එනකොට ඒ දුක කියන ඒ සිත නිසා කඳුළු ආවේ ඒ දුක් වේදනා සහිත හිතෙන් තමයි ඒ කඳුළු ඉපැද්දුවේ. එතකොට කඳුළු කියන එක රූප ධර්මයක්. ඒක ඉපැද්දුවේ අර දුක් වේදනා සහිත හිතෙන්. බයක් කෙනකොට අපිට දාඩිය දානවා. ඒ දාඩිය කියුවේ රූප ධර්ම ටික. අපි අර වෙනත් රූපයේ බෙදීම් අතර කෙස්ලොම් ආදී කොටස් වලට බෙද්දා බෙදුවාම ඒ වර්ගීකරණය තුළ ආන් ඒව තමයි චිත්තජ රූප කියන්නේ. එතකොට පරමාර්ථයෙන් ඇති රූප ඒ විදිහට මේ කම්මචිත්ත රූප අපි බෙදා ගන්න. අපි ඒක ඊළඟ වාරයට තිබෙලා තේලා සාකච්ඡාවට අපි මෙතෙක් ගිය වර හෝ මේ සැරේ හෝ භාවනාව පිළිබඳ හෝ ඇති වෙච්ච ගැටලු පිළිබඳව අපි සාකච්ඡාවට ඉඩ තියෙනවා. මේක අපි ගිය වර ඊළඟ දේශනාවේදී මේ කොටස සාකච්ඡා කළා. ඊට පස්සේ ඉතුරු මාතෘකාවට කාලෙ තිබුණොත් අපි යනවා. ඉතින් ඒ නිසා අද දවසේදී මේ විඥාන ප්‍රත්‍යයෙන් උපදින නාම රූප කියන එක අපි තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕනේ, මතු කර ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. මෙතන ධර්ම කාරණා වශයෙන් අපි දැනගත යුතු දැනුමක් වශයෙන් නෙවෙයි මේක අපි මතු කර ගන්න. ඇයි අපිට මේ ටික ඉගෙන ගත්තේ? මේ වචන ටිකක් තියෙනවා, මේ පෙළ දහමේ තියෙන, ඇයි ඉගෙන ගත්තේ? අපේ ජීවිතවල යථාර්ථය තේරුම් ගන්න. මම කියන තැන මෙන්න මෙහෙම ධර්මතාවයක්, මෙහෙම ක්‍රියාකාරීත්වයක් නේද තියෙන්නේ කියලා අන්න ඒක තේරුම් ගන්න. රූපය කියනකොට අපි මගේ රූපය, ඒ වගේම මම සත්වය පුද්ගලයෝ වශයෙන් ගෙවල් දොරවල් වශයෙන් සලකන තැන රූපය ඇටියට හම්බෙන්නේ මෙන්න මේක. ඒකයි සත්‍ය, ඒකයි ඇත්ත. ඒ නිසා අපේ විදර්ශනාවේ මූලික අඩිතාලම තමයි මේ නාම රූප විඥාන කියන මේ පරමාර්ථ ධර්ම මතු කරගන්නේ. විදර්ශනා භූමිය වෙන්නේ මම මේක කොයිදසලක් කියලා තියෙනවා. ඉතින් ඒ විදර්ශනාවටයි අත්‍යලමේ වෙන්නේ. මේ පටිසම්පාදේ කියන එක, මේවා හටගන්නේ කොහොමද කියන එක, මේ හේතුඵල ධහම කියන එක මේ ධම්මට්ටි ඥාණයට අයිති කොටසක්. මේ පරමාර්ථ වූ නාම රූප ධර්මයෝද, ඒ නාම රූප ධර්මයෝ හටගන්නේ කොහොමද කියන මේ දෙකම එකතු වෙලා තමයි කෙනෙකුගේ සම්මා දිට්ඨියක් ගොඩනැගෙන්නේ. නිසා මේකෙන් එකක් හරි හරියට නැත්තම් එයාගේ තුල සම්මාදිට්ඨිය පරිපූර්ණ නැහැ. ඉතින් ආනේසා ඒ අවබෝධය සඳහායි කුදෙක් දැනුම සඳහා පමණක් නොවේ මේක. ඉතින් ඒ නිසා ඒ නිසා ඒ ඔබ ඒක අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න කියලා ආරාධනා කරමින් මගේ දේශනාව අවසන් කරනවා. නිසා හැමදෙනාටම මේ ප්‍රශ්න ගැටළු අහලා මේකේ නොතේරෙන තැන් තියෙනවා නම් මතු කරගන්න අවස්ථාව දීලා අවස්ථාව දෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
සත්සංඥාස මන්තන් තමත් තන ප්‍රදේශණයක් තිබුණීම මේ වාසිගේ අවවාද ගුරුවරේ හරියට තෝරා ගැනීම වැනි දේවල් අතිශයින් වැදගත් මන්තන්. අපි යෝගාවචරණ හැකියට මේ ධර්මය සොයන ගවේෂකයන් මේ පරිවේෂකයන් හැකියට මන්තන් ඒක හරි අවශ්‍යතාවයක් වගේම අපි දැනගන්නත් ඕනේ හරියටම සොයා ගත යුතු පුද්ගලයා කවුද කියලා ගුරුවරයා. ඉතින් ඒවත් අමතරව අභවන්සේ මහිතන්නේ මේ ධර්මය පිහිටලා තියෙන තැන් පෙන්නමින් තාමත් අනාගුවරණයක් මං හිතන්නේ දැන් අපි කල්‍යාණ මිත්‍රන්ට අවස්ථාවක් තියෙනවා ඒ පිළිබඳව ප්‍රශ්න අහලා දැන් ගන්න.
අප්‍රමාණ ස්වාමීන් වහන්සේ අවසරයි. ස්වාමීන් වහන්සේ අර අන්තිමට තිබුණු රූප සමුත්තාන කියන කොටසේ අපි සමහර තැන්වල දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේ අර මේ ලක්ෂණ රූප හතර උපච්ඡේ සංතති ජරතා අනිවාසයෙන් ගන්න එක මේ කර්මජ රූප වලට උපච්ඡේ සංතති අරගෙන කර්මජ රූප 20ක් විදිහට එතකොට අනිත් ඒවට මේ චිත්තජ රූප 17යි මේ ඍතුජ රූප 15යි ආහාරජ රූප 13යි කියලා ඒ විදිහට ගන්නවා ස්වාමිනා. ඕක අපිට විසඳ ගන්න තිබුණු ලොකු ප්‍රශ්නයක්. දැන් උපචේ සංකති ගන්නවා නම් ඇයි ජරතා අනිච්චතා එතෙන්ට ඇතුළත් නොවෙන්නේ? ඒක ඒක පොඩ්ඩක් ඒකත් පැහැදිලි කරගන්න ඕනේ. ඊළඟට මේ ජරතා අනිච්චතා දෙකත් අර නිෂ්පන්න රූප වශයෙන් ගන්නකොට ගන්නව නේද කියලා පොඩ්ඩක් ස්වාමින්වහන්සේ එතන පැහැදිලි කරලා දෙනවා නම් බොහොම.
එතන මේ නිෂ්පන්න රූප අනිෂ්පන්න රූප කියනකොට නිෂ්පන්න රූප හැටියට ජර පොදුවේ ගන්නකොට ගන්නවා. නමුත් නිෂ්පන්න අනිෂ්පන්න බෙදනකොට අනිෂ්පන්න රූප හැටියට තමයි උපචේ සන්දති ජරතා අනිච්චතා පෙන්වන්න. බොහෝ විට අපේ ධර්මයේ කර්මජ රූප 18යි පෙන්වන්නේ. ඇතැම් තැන්වල මේ 20 පෙන්වන නැති බොහෝ විට සංග්‍රහ ග්‍රන්ථවලත් සඳහන් වෙන්නේ 18. ඒ 18 තමයි ඒකාන්ත කර්මජ රූප 9යි අනේකාන්ත කර්මජ රූප 9යි හැටියට තමයි පෙන්වන්නේ. මම ඒක ආපහු යන්නම් එතෙන්ට පොඩ්ඩක් ඒකට ගියොත් අපි
සමනාතර උපාදීන තිකේ තමයි ඒක හම්බුනේ.
හා හා උපාදීන තිකේ කොහෙද මේ 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 ධම්ම සංගණයේද
භාවනා එක පොතේ ස්වාමීන් වහන්සේ අතිපූජනීය නාමයන් හරි ධම්ම ස්වාමීන් වහන්සේ.
ඔව්. ඒකේ ස්වාමීන් වහන්සේ පොදුවේ ගන්නකොට ගන්න පුළුවන්. නමුත් අපි ඒක බෙදනකොට නිෂ්පන්න අනිෂ්පන්න කියලා බෙදනකොට එතකොට ගන්න බෑ. සාමාන්‍ය රූප වශයෙන් උපච්ඡය සම්තති ගත්තාම ඒක ඇත්තා වේ. දැන් ජරතා අනිච්චතාවය කියන එක රූපේ බිඳීම කියන එක අපිට බින්දෙන එක කියන එක ධර්මයක් වශයෙන් පෙන්වන්න බෑනේ. උපදීන එක අපිට පෙන්වන්න පුළුවන්, ඉපදීම. සම්තතියත් පෙන්වන්න පුළුවන්. ජරතාව අනිච්චතාවය කියන එක පැවැත්ම හා ඉපදීම කියන එක අපිට යමක් ප්‍රකට වෙන නිසා ඒක ගන්න. මගේ මේක පෞද්ගලික අදහසක්. ඒක මම තව ටිකක් බලන්නම්. නමුත් ජරතා අනිච්චතාවය කියන එක අපිට පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. බිඳීම කියන එක අපි නැති බව කියන එක වටහා ගත යුතු එකක්. නමුත් උපදීම කියන එක අපිට පෙන්වන්න පුළුවන්, පැවැත්ම සංතතියක් පෙන්වන්න පුළුවන් එකක්. ඒ වගේ අර්ථයකින් වෙන් ඇති ගන්න ඇත්තේ. මම ඒක ටිකක් බලන්නම්. බොහෝ විට මේ වගේ තියෙන්නේ මේ 18ක් හැටියට කර්මජ රූප මේකේ ගත්තහම මේ තියෙන්නේ පේනවා ඇති. කර්මජ රූප කිව්වහම මේ කර්මයෙන් උපදවන රූප චේතනා 25, අකුසල චේතනා කුසල් 25, රූපාවචර කුසල් 5, ඔක්කොම මේ 25න් තමයි කර්මජ රූප උපද්දවන්නේ. එතකොට ඒකාන්ත කර්මජ රූප තමයි මේ මුලින් පෙන්නලා තියෙන්නේ. ප්‍රසාද රූප පා භව රූප දෙක, හදේ වස්තු රූපේ, ජීවිත රූපේ කියන මේ නමය අනේකාන්ත වශයෙන් මේ අවිනිර්භෝග රූප අට කියන සුද්ධාෂ්ටකේ, පඨවි ආදී සුද්ධාෂ්ටකේ පරිච්ඡේද රූප එක කියන එක, මේක කර්මජ රූපවලත් චිත්ත විරුතු ආදී මේ පොදුවේ තියෙනවා. ඒ නිසා මේවා කර්මයෙන්ුත් උපදින නිසා නමයක් දාලා තියෙනවා. ඒකාන්ත නමයයි අනේකාන්ත නමයයි කියලා 18ක් තමයි බහුතරයක් බොහෝ තැන්වල පෙන්වන්නේ. අරක සමහර විට පෙන්වන්න හේතුව අර වගේ න්‍යායක් වෙන්න පුළුවන්. නමුත් මෙතන ධර්ම වශයෙන් ගත්තාම මේ ටික බොහෝ තැන්වල පෙන්නනවා. ඉතින් මම ඒක පොඩ්ඩක් මගේ අදහසක් වශයෙන් එකට කිව්වේ. මේ මන්තාව ටිකක් විමසලා බලලා ඒකට උත්තරයක් දෙන්නම්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර්.
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව් තෙරුවන්
සරණයි. අනිස්පන්න රූප 18 පරමාර්ථ වශයෙන් පරමාර්ථ වශයෙන් නැති රූප විදියට ගත්තාම හරිනේ ස්වාමීන් වහන්සේ?
පරමාර්ථ වශයෙන් නැති
පැටි
අනිස්පන්න රූපද?
නෑ, නිස්පන්න පරමාර්ථ වශයෙන්.
ඔව් ඔව්. නිස්පන්න රූප පරමාර්ථ වශයෙන් ඇති ප්‍රත්‍යයෙන් හට ගන්න රූප අරවා ඒ රූප නිසා විද්‍යාමාන වෙන රූප අනිස්පන්න රූප.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව් තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ දැන් මේ තත්ත්වයේ නැති වෙන නාම රූපවල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණයේ තියෙන ස්වාමීන් වහන්සේ විඥානයේ අනිත්‍ය ස්වභාවය නිසා තෙරුවන් සරණයි
ඒ සියලු දේ ගත්තොත් මේ රූපවල තියෙන ධර්මතාවයක් තමයි ඒවා ප්‍රත්‍යයෙන් හටගන්න බව. එතකොට මේ ධර්ම හැමෝගෙම හැම එකකම තියෙනවා ප්‍රත්‍ය කියන එකත්, ප්‍රත්‍යයෙන් හටගත්තු ධර්මයන්ගෙත් තියෙන ධර්මතාවයක් තමයි ඒවා නিত্য නැති බව. හටගත්තු සැනින් බිඳිලා යන බව එහි තියෙන ධර්මතාවයක්. එතකොට ඒක කෙනෙක් කරන එකක් නෙවෙයි. හටගත්ත සද්දෙ බිඳෙනවා කියන එක ධර්මතාවයක්. එතකොට ඒක විඥානයේ තියෙනවා, නාම රූප ධර්මයන්ගේ තියෙනවා. නමුත් දැන් මෙතන අපි වෙන් කරගන්න විඥාන ප්‍රත්‍යින් නාම රූප කියනකොට විඥානයේ නිසා නාම රූප උපදිනා නම් එතකොට හේතුව විඥානයේ, ඵලය නාම ධර්ම, නාම රූප දෙක. එතකොට ඇත්තටම මේ හේතුව නිසා නම් ඵලය හටගත්තේ. හේතුව නැති වෙනකොට ඵලය බිඳෙනවා. ඉතින් ඒ නිසා මෙතන අනිත්‍යතාවය අපිට පැහැදිලිව ඒ විදිහට පෙන්වන්න පුළුවන්. ඒකට විඥානය හේතුව නැති වෙනකොට ඒ නිසා හටගත්තු ඵල ධර්මයක් තියෙනවනම් ඒක නැති වෙනවා. ඒකනේ මෞකුසේදී අර පෙන්වෙන්නේ මෞකුසට විඥානයක් බැසගෙන නිරුද්ධ වුණේ නම් මේ නිරුද්ධ වුණා නම් මේ නාම රූප ධර්මයන්ගේ පැවැත්මක් වෙනවද? නැහැ, එහෙම වෙන්න විදියක් නැහැ. මෞකුසකට විඥානේ බැසගත්තේ නැත්නම් මේ නාම රූප ධර්මයන්ගේ හට ගැනීමක් වෙනවද? නෑ, එහෙම වෙන්නත් බෑ. ඒ නිසා විඥානේ කියන යමක් ඇද්ද, එයම හේතුවයි, එයම ප්‍රත්‍යයයි මේ නාම රූපයන්ට. හැබැයි ඒක අනිත් පැත්තට වෙන්න පුළුවන්. යම් වෙලාවක මේ නාම ධර්මයෝ විඥානේ පිහිට ලබනවා නම් එතකොට ඒ විඥාන ධර්මයෝ විඥානේ හටගත්තේ නාම රූපය නැමැති හේතුවෙන්. ඒ නිසා එතන ඒ පැත්ත බලනකොට ඒ අනිත්‍යතාවයට හේතු වෙලා තියෙන නාම ධර්ම. උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ, අපි තුල ලෝභයක් ඇති වෙච්ච දෙයක්, ඒ ලෝභය නිසා නැවත නැවත ලෝභ මූල සිත් උපදිනවා. එතකොට ඒ ලෝභ මූල සිත් අපිට උපදින්න හේතු වුණේ මේ ලෝභය නැමැති නාම ධර්මය නිසා තමයි. බොහෝ ඒක පදනම් කරගෙන සිත් උපදින්න හේතු වෙන්නේ. එනිසා ඒ ලෝභය යම් කලක නිරුද්ධ වුණොත්, නැති කරොත්, ඒ ලෝභය නිසා හටගත්තු සිත් සියල්ලම නිරුද්ධ වෙලා යනවා. එතකොට ඒ පැත්ත බලනකොට අපිට හම්බෙන්නේ හිතේ අනිත්‍යතාවය, හම්බෙන්නේ නාම ධර්ම නිසා, ඒ ප්‍රත්‍ය නිසා හිත බිඳෙනවා කියන. අනිත් පැත්තට ගත්තොත් හිත බිඳෙන නිසා නාම ධර්ම, ඒ නිසා මේ ඕනවුන්ට මේ විදියට ප්‍රත්‍ය හා ප්‍රත්‍ය උප්පන්න භාවය තමයි මේ ලෝකේ පැවැත්ම, ඇතිවීම නැතිවීම කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපි එක පැත්තකින් බැලුවොත් අර විදිහටත්, අනිත් පැත්තේ මේ දෙපැත්තෙන්ම බලලා අපි ඒක තේරුම් ගන්න ඕනේ. මම හිතන්නේ තේරෙන්නේ නැති ඒ කාරණාව තේරවස් ගන්නයි.
තේරුණා ස්වාමීන් වහන්සේ, තේරවස් ගන්නයි බොහොම පිං.
අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මහානිධාන සූත්‍රයේ තියෙන විදිහ මේ තන විදිහට ගත්තොත් මෙතන ඒ විදිහ සඳහන් විඥාන පච්චා නාම රූපන් කිව්වම ඒකක්ෂණික නෙමෙයි වගේ නේද ස්වාමීන්
වහන්සේ? ඔව්, එතන ඒකක්ෂණික නෙවෙයි. ඒ සූත්‍රවල සියල්ලම තියෙන්නේ නානා චිත්තක්ෂණික වශයෙන්. මොකද මේ නාම රූප කියලා තියෙන එක වෙන්නත් පුළුවන්, නාම රූප වෙන්නත් පුළුවන්, ඒ වගේම නොවෙන්නත්. ඊට පස්සේ එතන ගොඩක් විට පෙන්ලා තියෙන්නේ මේ කාම භූමිය කේන්ද්‍ර කරගෙන පෙන්නපු බවක් තියෙන්නේ. නාම රූප දෙකම පෙන්නලා, මෞකුස පෙන්නනවා, ඕපපාතික සත්‍යෝ වශයෙන් පෙන්නලා එහෙමනේ. එතකොට ඒ බුදුරජාන් වහන්සේ ඒ වෙලාවට ඒ සත්‍යෝ මුල් කරගෙන කරපු දේශනාවක්. ඉතින් ඒ නිසා මේ සමහර විට මේක බ්‍රහ්ම ලෝකේ කරා නම් මේක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එතන ඒ සූත්‍ර ක්‍රමයේදී පෙන්නලා තියෙන එක මේ ඒ නානා චිත්තක්ෂණ වශයෙන් පටිසම්පාදේ විග්‍රහ කිරීම.
එහෙනම් සංඥා එතකොට ඒ වේදනා සංඥා චේතන පස්ස මනසිකාර කියන එක ඒ ගතිතික චෛතසික වගේ එන්නේ. එතකොට ඒවා චෛතසික සිතක් විඥානයක් නැතුව උපදින්න බැහැ නේද සාමනාද? එතකොට අයිත් ඒකම ඒක නැති එතන සඳහන් නොවෙන්න විශේෂ හේතුව මොකක්ද?
ඒ අනිත්‍යවද?
අනේ සාමනාද, ඒක සිතෙන් තොරව ඇති වෙන්නේ නැහැ නේ, විඥානෙන් තොරව. ඒ කියන්නේ චෛතසික ටික ඇති වෙන්නේ අනිවාර්යෙන් විඥානයත් එක්ක නේද?
ඔව් ඔව් ඔව්.
ටිකක් එක්ක නේද? එතකොට එතකොට ඒ අර දැන් මම තේරුම් ගත්තා විදිහක් දැන එතන සඳහන් වෙන විදිහට අර ප්‍රතිස්ථානයේ සිතේ එන්නම් මේ නාම රූප ඇති වෙන්නේ ඒ නාම රූප වලත් අයි මේ සිතකින් ඉදිරියට තියෙන සිත් ටික තියෙන්න ඕන වගේ කියලා හිතෙනවා.
නාම රූප වලත්
ඉදේ එතන සමහර චෛතසික ටික කියන්නේ විස්තර වෙන්නේ. ඒක චෛතසික ඇති වෙන්නේ සිත එක්කමනේ. ඒතකොට ඒ සිත නැත්තේ ඇයි කියන එක වගේ නිකන් මට ඒක ධානත් අධිකාර තේරෙන්නේ.
ඒක තමයි මම කිව්වේ. එතන දැන් අර මම මුලින් කිව්වේ විඥාන ප්‍රත්‍යයෙන් උපදින නාම රූප පෙන්නකොට විඥානේ හේතු වෙලා උපදින නාම ධර්ම පෙන්නකොට හිත ගන්න බෑනේ. නමුත් හිත තියෙනවා. මේවා සහජාතව උපදින්නේ. නමුත් සහජාතව උපදුනාට ඉපදුවේ කෙනා එතන දාගන්නේ නැහැ. එතකොට ඒ නිසා දැන් එකට තිබුණට ඒ ප්‍රත්‍යභාවය පෙන්නකොට ඒක කතා කරන්න බෑ. පොදුවේ රූප ධර්ම මොනවද, නාම ධර්ම මොනවද කියලා හෙවොත් නාම ධර්ම වලට වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ විඥානයේ නිසා නාම ධර්ම මොනවද කියලා හෙවොත්
ඒ විඥානේ නිසා වෙනකොට ඒ විඥානේ අයින් කරලා තමයි අනිත් එක පෙන්වන්න ඕනේ. නමුත් එකට තියෙන වේදනාව නිසා අපි හටගත්තා කිව්වොත් අපි කියමුකෝ සුඛ වේදනාව සමග යෙදෙන ධර්මයෝ මොනවද කියලා හෙව්වොත් අපි සැප වේදනාව සමග යෙදෙන්න මොනවද කියලා හෙව්වොත් උදාහරණයක් වශයෙන් අපි කියමු මේ විදිහට කියමුකෝ අපි කියමුකෝ මේ කිරි එකක් තියෙනවා කිරි එකේ වතුර සමග එකතු වෙලා තියෙන්නේ මොනවද කියලා හෙව්වොත් අපි කියන්න මොනවද ආයේ සීනේ තියෙන්න පුළුවන් තේකොළ තියෙන්න තේකහට තියෙන්න පුළුවන් කිරි තියෙන්න පුළුවන් ඉඟුරු තියෙන්න පුළුවන් වතුර සමග මිශ්‍ර හැබැයි මේකේ වතුරක් තියෙනවා නමුත් වතුර සමග මිශ්‍ර වෙලා තියෙන එකද වතුර ගන්නෙ නෑ වතුර ගන්නෙ නැතුව ඒකේ මිශ්‍ර වෙලා තියෙනවා ආ මේ වගේ විඥාණය නිසා උපදින නාම රූප මොනවද කියලා ඇහුවොත් අර වතුරවල මේ කිරියකේ වතුර සමග උණු වතුරත් එක්ක මිශ්‍ර වෙලා තියෙන්නේ මොනවද කියලා ඇහුවොත් ඒක ගන්න නැතුව අර ටික පෙන්නනවා වගේ විඥාන ප්‍රත්‍යා නාම රූපම් කියනකොට ඒකෙන් උපදින ධර්මයි පෙන්වන්න ඕනේ නමුත් සහජාත වේ සියල්ල තියෙනවා වැටෙන්නේ නැති මං හිතන්නේ
සමහරවිට සහජාත කිව්වොතින් ඒකක්ෂණික ගතියක් නෙවෙයි දෙන්නේ සාමාන්‍යයෙන්
නෑ මේ සහජාත කිව්වහම ඒ හිතේ තමයි එකට උපදින කියන්නේ සහජාත කියන්නේ හිතත් සමගම ඒකක්ෂණිකව කියන එකයි සහජාත කියන්නේ එතකොට ඒ සහජාත ප්‍රත්‍ය නාම රූප දෙකේම ලැබෙන්න පුළුවන්. හැබැයි ඒ නාම රූප දෙකේ ලැබෙන බොහෝ විට උප්පත්ති ක්ෂණේ ඊට පස්සේ රූපය හැම වෙලාවෙම පුරේ ජාතයි. නාම ධර්ම පච්චා ජාතයි. පසුව උපදින්න පුළුවන්. ඒ වගේ ප්‍රත්‍ය තියෙනවා. දැන් ඇහැ මුලින් ඉපදෙලා පසුව උපදින චක්කු විඥාණයෙන් ප්‍රත්‍ය වෙන්නේ. එතකොට චක්කු විඥාණය අපිට රූපයක් පේනවා කියන තැන අපි ඇහැ රූප දෙක ගත්තොත් සහජාත නෑ එකට නෙවෙයි උපදින්නේ ඇහැ රූප මුලින් ඉපදෙලා තියෙන ඒක උපදින්නේ කර්මය නිසා අපි මේ බලන්න ඕනේ කියන හිතත් එක්ක නෙවෙයි ඇහැ උපදින්නේ ඇහැ කර්මයෙන් හටගන්නේ ඒ කර්මයෙන් හටගන්න එකට සිත සම්බන්ධයක් නෑ ඒකනේ නිරෝධ සමාපත්තියට සමවැදුණත් ඇහැ කියන එක නිරූපත්තිතව තියෙනවා හැබැයි හිත නිරුද්ධයි ඇහැ තියෙනවා ඒ වගේ ඒ ඇහැ උපදින එක වෙනම ප්‍රත්‍යක්. ඒක කර්මය නිසා මුලින් හටගෙන ඒ මුලින් හටගත්තු ඇහැ චක්කු ප්‍රසාදය සිදු කරගෙන ඒ ඇහැට ගැටිච්ච රූපය ආරමුණු කරලා චක්කු විඥාණය උපදිනවා. එතකොට චක්කු විඥාණය ගත්තාම පච්චාජාතයි. කියන්නේ පසුව ඉපදුනේ ඇහැ ගත්තාම පුරේ ජාතයි. ඒක මුලින් හටගත්තේ. ඒ දෙක සහජාත නැහැ. හැබැයි ප්‍රතිසන්දි මොහොතේ උපදින චක්කු ප්‍රතිසන්දි හිතත් සමග උපදිනවා වස්තු රූපය කාය දසක භාව දසක වස්තු දසක කියන මේ රූප සහජාතව එකට උපදින එකට හැබැයි ඕන මිශ්‍ර නැ සංප්‍රයුක්ත නැ නමුත් එකට උපදිනවා ඒ නිසා ඒ සහජාත කියන එක ගන්න වෙන්නේම මේ එකක් ක්ෂණිකව එකට හට ගන්නවා කියන අර්ථය
ස්වාමින්වහන්ස මම දේශනාවල අහලා කියනවා මේ අර ඔබ වහන්සේ අරූප සත්‍යන්ත රූපයක් නැහැ කියන එක මම එක දේශනාවල අහලා තියෙනවා ස්වාමින්වහන්ස ඉතින් ආර්යයක් විදිහට කියනවා එතන මේ එහෙමනම් කොහොමද අරූප ධ්‍යානෙන් අචුත වෙනකොට දැන් රූපයක් නැහැ කියලා ගත්තොත් අරූප ධ්‍යානයක ඉතන තර්කයේ ඉන්නේ රූපය නැහැ කියලා නැහැ කියන එක එයාට මේ රූපයක් නැහැ කියලා රූපය තියෙනවා කියන ඒ අරූප ධ්‍යානවල එතකොට එහෙම නැත්තම් ප්‍රශ්නයක් අහනවා ඒ කට්ටිය එයාට කොහොමද එතකොට මේ චුත්ත වෙලා කාම ලෝකයේ ඉපදෙනකොට කොහොමද ආයි රූපය පහළ වෙන්නේ කියලා අන්න ඒක එහෙම තමයි ඒ කට්ටිය ඒ කාර්තිකයෙන් සංවාස එතන චුත්තක උපවාසයේ පැහැදිලි කරලා දෙනවා නම් කොහොමද
ඉතින් ඒ ප්‍රශ්න උත්තර ඉතින් මේවත් තාත්වික නැහැ ප්‍රායෝගික නැහැ ඒ කියන්නේ නැහැ කියන රූපයක් කියලා රූප කියන එක අපිට වැටහෙන්න පුළුවන් මෙතන කතා කරන රූප හැටියට වැටහෙන ස්වභාවය නෙවෙයි මෙතන කතා කරන්නේ පරමාර්ථ වශයෙන් ඇති දේවල් දැන් අපි කියමුකෝ ධර්මීය රූප කියන එක සඳහන් දැන් චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං කියලා. එතකොට චක්කු විඥාණං ලෝකේ පිය රූපං සාත රූපං මේ දෙකන පිය රූප සාත රූප කියලා කතා කරලා තියෙන දැන් චක්කු විඥාණං ලෝකේ පිය රූපං සාත රූපං ඒක චක්කු විඥාන එතන චක්කු විඥානයේ ලෝකේ රූපයක් කියලා නෙවෙයි ඒ කිව්වේ පිය ස්වરૂපයක් කියන අර්ථය කියන එකත් මේ රූප කියන දේ දාන පිය ස්වરૂපයක් කියන අර්ථයෙන් පිය රූපයක් කියලා කියන්න පුළුවන්. එතකොට ඒ නිසා අපිට නැහැ කියලා රූපයක් වැටහෙන්න පුළුවන්. හිතට වැටහෙන එක අනික. නමුත් ඒක මේ ධර්මයක් වශයෙන් විද්‍යාමානව උපදිනවද කියන එක පිළිබඳව ඒකෙනුයි අපි මේ රූප කියන එක සඳහන් කරන්නේ. ඉතින් ඒ නිසා මේ මේ එතන ඊළඟ කාරණාව තමයි දැන් රූපයක් නැත් තන් කොහොමද මේ බ්‍රහ්මයා නැවත කාම ලෝකේ රූප ප්‍රතිසන්දියක් ගන්නේ කියන එකට ඒක කිසිසේත් පදනම් වෙන්නේ නැහැ. මොකද රූපයක් නෙවෙයි රූප උපද්දවන්නේ. ඒ නිසා මේ ධර්මය අපිට පැහැදිලි වෙන එකක් මේ හිතෙන් ඒ කර්මේනු රූප උපද්දවන්නේ. ඒ එතන බ්‍රහ්ම ලෝකේ ඉන්න අයට කාමාවචර කුසල් අකුසල් ඇති වෙනවා. ඒ කුසල් අකුසල් ඇති වෙන්න රූපය ඒකාන්ත වශයෙන් පදනම් විය යුතුයි කියලා ධර්මතාවයක් නැහැ. ඉතින් ඒ නිසා කෙනෙකුට ලෝභය උපදින්න රූපේම තියෙන්න ඕනේ නැහැ. ඒ නැති රූපයක් සිහි කරලා ලෝභය උපද්දවා ගන්න පුළුවන්. එතකොට අපිට අපි කියමුකෝ බ්‍රහ්ම ලෝකයේ ඉන්න කෙනාට අරූපී බ්‍රහ්ම ලෝකයේ ඉන්න කෙනාට එයාට සිහි කරන්න පුළුවන්. මොකද රූප ධර්මයක් සිහි කරන්න පුළුවන්. හිතලා සිහි කරන්න පුළුවන්. සිහි කරා කියලා ඔහුට රූපයක් කියදෙලාද? නැහැ. දැන් අපිට උදාහරණයක් වශයෙන් අපිට ධ්‍යාන පිළිබඳ සිහි කරා කියලා අපි ධ්‍යාන වලටපත් වෙලා නැහැ. ඒ වගේම අපි මිනිස්සෙක් වශයෙන් ඉපදලා අපි තිරිසන් සතුන්ට උපදින ඒ සිතක් අපිට ඇති වුණා කියලා අපි තිරිසන්ගත සත්වයෝ වෙලා නැහැ. ඉතින් ආන්න ඒ වගේ මේ හිත් ඉපදුනා පමණකින් ඒ සත්වයන්ට රූපය පිළිබඳ වැටහිච්චි පමණකින් එතන රූපය තියෙනවා නෙවෙයි. එනිසා දැන් ලෝභය කියන එක ලෝභය මෝහය කියන දේවල් අරූපාවචර ලෝකවලත් හටගන්නවා. එතකොට ඒ ලෝභය පදනම් වෙච්ච කර්මය නිසා නැවත ලෝකෙක රූපයක් උපද්දවනවා නිසා කර්මයෙන් උපද්දවනවා නිසා එතන රූපෝලින් රූප උපද්දවන්නේ නැහැ. එහෙම කොහෙවත් ධර්මතාවයක් නැහැ. ඉතින් ඒ නිසා මේ ඉතින් ඒවා මේ අභිධර්ම ආදී මේ ධර්මයන් පිළිබඳව නොදන්නාකම නිසා තමයි ඒවා කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඕක අද කාලේ විතරක් නෙවෙයි ඒ කාලෙත් තිබුණා කතාවත් උපකරණේ මොග්ගලිපුත්ත මහරහතන් වහන්සේ ඕක ඉස්සරහට ගන්නවා අරගෙන මේ මේ එහෙම වාද තිබිලා තියෙනවා එක එක අය අතර. ඉතින් එතන අරූප ලෝකේ රූපයක් තියෙනවා කියලා කියනවනම් මේකට චතුෝකාරයයි නොකිය යුතුයි. සතර ස්කන්ධයක් යයි නොකිය යුතුයි. ඒකට අරූප භවයයි නොකිය යුතුයි කියලා කියනවා. ඒ නිසා එතන ස්කන්ධ රූපයක් සියුම් හරි රූපයක් තියෙනවා අහනවා ඒ රූපය සතර මහා ධාතුනි යුක්තයිද? පඨවි ආපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ රූපකේ පෙන්වෙ ඕකනේ. එතකොට ඒ රූපයක් තියෙනවනම් ওই ටික තියෙනවා. එහෙනම් එතන රූපස්කන්ධය තිබිය යුතුයි. එහෙනම් රූපස්කන්ධයක් තියෙනවනම් ඇයි බුදුරජාණන් සතර ස්කන්ධයක් තියන්නේ? සියුම් හරි රූපයක් තියෙනවනම් ඒක සතර මහා ධාතුන් යුක්ත එකක් වෙන්න ඕනේ. එහෙනම් එතන රූපස්කන්ධේ පණවක් ඕනේ. නමුත් එහෙම පණවන්නේ නැත්තේ එහෙම අපිට වැටහෙන්නේ නැති අප්‍රකට හෝ පරමාර්ථ වශයෙන් මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපයක් එතන තියෙනව නෙවෙයි. එහෙම හටගන්නේ නැහැ. දැන් අසඤ්ඤ තලයේ ගත්තාම අසඤ්ඤ තලයේ රූප ප්‍රතිසම්පියක්. එතන නාම ධර්ම කිසිවක් නැහැ. ඒ ඒ චේතනාවට අනුව දැන් ඇයි අරූප ලෝකේ රූපයක් නැතුව උපදින්නේ? අරූප ලෝකේ හැම වෙලාවෙම රූප සංඥානං අත්ථගමාය පටික සංඥානං සමතික්කමාය කියලා රූප සංඥාවක්වත් රූපයට තියෙන සියලු ආශාව සිහි නොකර අතහැරලා ඒවා සියල්ල යටපත් කිරීම වශයෙන් තමයි අරූප ධ්‍යාන උපදවාගන්නේ. එතකොට එයාගේ අරූප ධ්‍යාන උපදවාගත්තු ඒ කර්ම චේතනාව තුළ රූපයේ පිළිබඳ සිහි කිරීම මාත්‍රයක්වත් නැහැ. ඒ රූපයේ පිළිබඳ සහ මුලින්ම කලකිරීම නොයලීම යටපත් කරලා තියෙන නිසා ඒ කර්මයෙන් උපද්දවන්නේ රූපයක් නැතු. ඒ නිසා කර්මයට අනුව රූපයක් නැතු විපදුව. ඊට පස්සේ යම් කිසි කෙනෙක් කර්මයක් කරන රූපයට ආසා කිරීම පස්සේ එතකොට ආපහු එයාට රූපයක් ඇතුව උපදිනවා. එතකොට ඒක උපදින්නේ කර්මයේ තියෙන චේතනාවත් එක්ක මිසක් රූපයක් නෙවෙයි නැවත රූපයක් උපදවන්න හේතු වෙන්නේ. තිරුවන් සරණයි.
ඒ ප්‍රශ්නෙට අදාළව ටිකක් පැහැදිලි කරන්න සවන් මේ අරූපී ධානයක් උපදවාගත්ත එක්කෙනා අරූපී ධානය තියෙනකන් පංචවකාර භවයට එන්නේ නැහැ. පංචවකාර භවයට එන්නේ අරූපී ධානය පිරුණ කියන එක තමයි මගේ සාමාන්‍යයෙන් අවබෝධය තියෙන්නේ.
එතකොට අපි අරූප ලෝකේ ගැන කතා, එතන ඉන්න කෙනෙක් අරූප ධ්‍යානේ පිරෙන්න පුළුවන්. මොකද
සාමාන්‍ය
ගන්නවා ඒක එහෙම තමයි. එතකොට එයා රූප භවයේම නැවත උපදින්න නම් එයා එතන ඉඳන් ආපහු අරූපාවචර ධ්‍යාන උපදවා ගන්න ඕනේ. උපදවාගෙන ඉහළ ඉහළ ධ්‍යාන උපදවා ගත්තොත් එයා අරූප ලෝකෙම උපදිනවා. එයා එතනදී නැවත අරූපාවචර ධ්‍යාන උපදවා ගන්න උත්සාහවත් උනේ නැත්තම් එයා ස්වභාවයෙන්ම එන්නේ කාම ලෝකෙට. ඒ හේතුව එයා සසර ඉතින් කරපු කර්මයට අනුව එයා කාම ලෝකෙට එනවා. එතකොට එයා හිටපු ධ්‍යානයට විපාක වශයෙන් ඉපදුනා නම් ඒ කර්මය අයින් වෙනකොට එයා නැවත ධ්‍යාන උපදවා ගත්තේ නැත්නම් ස්වභාවයෙන්ම කාම ලෝකෙට එනවා. නැත්නම් ඔහු ඒ රූප ලෝකෙම නැවත නැවත උපදින්න පුළුවන් ඉහළ ඉහළව.
එක මෑනියු කෙනෙක් ඇහුවා අර ප්‍රශ්නේ අර කර්මජ රූප වෙච්ච ගැන අනුත්තන උපච රූපේ සංතත රූපේ ගැන. ඉතින් එතෙන්දී අර අනිෂ්පන්න රූප විදියට අර උපච රූපේ කර්මජ රූපයක් වෙන්නේ විශේෂයෙන්ම අර රූප උපදවීමේ මේ ඒකයි මේ සංතත රූපේ ඒ උපදුන රූප කලාප පවත්වාගෙන යන විදියට මේ සංතතියක් විදියට තියාගන්න එකයි නේද ස්වාමීන් වහන්සේ. දැන් අර අනිත්‍ය ජරතා මේ අනිත්‍යතා රූප දෙක ඒ රූපවල විදීම හින්දා ඒ රූප දෙක මේ කර්මජ රූප හැදිර ගැනීම නෑ නේද ස්වාමීන් වහන්සේ. අර නැත්තම් අර විස ඒ සම්පූර්ණ වෙනවා ඒ අර අටත් එක්ක අර දෙකත් එක්ක විසයි කියලා සම්පූර්ණ වෙනවා කියලා තමයි මමත් අහලා තියෙන්නේ. මොකද අර ඒ තියෙන උපදින රූපේ ඒකේ රූප කලාපවල කලාප නිසා හටගන්න ඉතුරු රූප ටිකයි ඒ පැවැත්ම හින්දා මේ ඒ රූප දෙක අරන් තියෙන කර්ම රූප 20ක් කියලා ගන්නකොට නමුත් අර ජරතා සහ අනිච්චතා රූප දෙක ඒ රූපවලම මේ අභාවිත යාම සහ මේ වැයවීම නිසා මේ විනී යාම නිසා මේ ඒ රූප අනි ඒ ජරතා අනිච්චතා කියන රූප දෙක ගන්න නැහැ කියලා තමයි මම අන්නේ පොඩ්ඩක් ඒක හරිද කියලා වාංශිකින් අහන්න කැමතියි.
ඔව් නෑ ඒකේ ඉතින් අපිට පොඩ්ඩක් විමසන්න වෙන කාරණාවක් තියෙනවා. එහෙම පදනමින් ගත්තත් දැන් උපචය සන්තතිය කියන එක ගත්තහම උපචය කියලා වෙනම රූපයක් නෑනේ. එතකොට අර අපි නිෂ්පන්න රූප ගත්තනම් ඒ නිෂ්පන්න රූපයන්ගේ උපදින අවස්ථාව කියලා සත්‍ය වශයෙන් තියෙනවා. නිෂ්පන්න රූපයන්ගේම උපදින අවස්ථාව කියලා. එතකොට මේ ඒ උපචය රූපෙන් තවත් නිෂ්පන්න රූප උපද්දවනවා නෙවෙයි. උපදින රූපය ඒ ඇති රූපයන්ගේම උපාද අවස්ථාව පදනම් කරගෙන තමයි උපචය රූපය කියලා කිව්වේ. ඒ රූපයන් නැවත නැවත ඒ ආවුෂ කාලයක් පවතිනවා නම් ඒක තමයි සන්තතිය කියලා. රූපේ සන්තතිය හැටියට අපිට චිත්තක්ෂණ 17ක් හම්බෙන්නේ ඔය සන්තතිය හැටියට. එතකොට මේ අතර ඇත්තටම දිරීම කියලා කියන්නේ සන්තතියේම ඇතුළත් කොටසක් දිරීම හැටියට හම්බෙන අනේක හොඳ කාරණාවක්. එතකොට අපිට අනිච්චතාවය කියලා වෙනම එකක් පනවන්න පුළුවන්. දිරීම කියලා අර සන්තතියේම ඇති ස්වභාවයක් තමයි දිරීම හැටියට පෙන්වන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක සාමාන්‍ය ධර්ම වශයෙන් ඉදිරුවොත් කර්මජ රූප පරමාර්ථ වශයෙන් නිෂ්පන්න වශයෙන් 20ක් තියෙනවා කියලා ගත්තොත් වැරදි. ඒක වැරදි. නමුත් එහෙම තමයි බොහෝ විට කර්මජ රූප ගන්නේ. නමුත් අතන ඉතින් ඔය අපිට ඔය දැන් අපි ගායන් මහත්මයා කියපු එක ඊට පස්සේ මාත් අර ඉස්සෙල්ලා කිව්වේ ඉතින් සාමාන්‍ය අපිට මෙහෙම වෙන්නේ නැති කියලා තමයි සලකා ගන්න වෙන්නේ. නමුත් කෙනෙකුට ඒකට විරුද්ධව තර්ක කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද අනිත්‍යතා රූපය, බිඳීම රූපය කියන එකත් ඉතින් අර කර්මජ රූපවලත් ඒක තියෙනවා. තියෙන නිසා ඒකත් ඕනනම් ගන්න පුළුවන්. ඇයි ගන්න බැරි කියලා කෙනෙකුට කිව්වොත් ඒකට අපිට පැහැදිලි සාධක ඉදිරිපත් කරන්න බෑ. උපච්ඡය වගේම බිඳීම කියලා එකක් තියෙනවා. නමුත් ඒ නිසා බිඳීම කියන එකක් අපිට ප්‍රකට නැති නිසා අපිට ඒක නොගෙන ඉන්න පුළුවන්. ජරතාව කියන එක නමුත් හැබැයි ප්‍රකට වෙනවා. ඉතින් ඒකයි ගත්තේ නැති කියන එකත් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් දැනට අපි අර විදිහට දරාගමු. මම ඒකත් පොඩ්ඩක් විමසලා බලන්නම් ඒක කොහොමද මේක එන්නේ කියන එක. ඒ කියන්නේ අර විදිහට සාමාන්‍ය අපි ඕලාරිකව ගත්තොත් උපජේ සම්පතිය කියන එක ඉතින් අපිට ප්‍රකට නිසා අපිට ඒක ගන්න පුළුවන් අර කර්මජ රූප 20ක් කියලා. මමත් අහලා තියෙනවා ওই 20 කතාව. නමුත් ඒක මම ටිකක් ඕක ඇතුළට ගිහිල්ලා හොයන්න උනන්දු වුණේ නැහැ. අපි බලමු ඒක මම ටිකක් හොයලා බලන්න.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒක ලිහලා දාලා තියෙනවා. එතකොට ඒක ඇත්තටම අපිට ගැටලුවක් වුණා ඒ පොතේ මේ අධ්‍යයනය කරනකොට. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අරගෙන මේ 20යි 17යි 15යි 14යි කියලා ඒ විදිහට. එතකොට ස්වාමීන් වහන්සේ මේ අන්තිමට ස්වාමීන් වහන්සේ මේ ජරතා නිච්චතරත් එක්ක එකතු කරලා තිබුණා. නමුත් අභිදේයාර්ථ වලට තිබුණ නැහැ. ඉතින් හොයාගන්න තැනක් නැති නිසායි ස්වාමීන් වහන්සේ ඇහුවේ. ඒක අපිට වහන්සේ පුළුවන් නම් පැහැදිලි කරලා දුන්නත් බොහොම පිං පහු වෙලාවට.
ඔව් මම ඒක බලන්න.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ එකී අර ධම්මසංගයේ උපාදින්න රූප කියන තැනත් අනුපාදින්න රූප කියන තැනත් ඔය දෙකේ වෙනස පොඩ්ඩක් පැහැදිලි කරලා තියෙනවා තමයි තේරෙන්නේ. පොඩ්ඩක් ඒකත් අපිට විස්තර කරලා දෙන්න
සුබ නැත්නම්. එතන උපාදින්න අනුපාදින්න එතන ඔය කර්මජ රූප වලටම සම්බන්ධ වෙන එකක්. උපාදින්න කියනකොට එතන එතන උපාදින්න කියලාගෙන කර්මයේ තණ්හාවාදී තණ්හා දිට්ඨිය ආදී මේ කර්මය නිසා උපදින රූප වලට උපාදින්න රූප කියලා කියනවා. අනුපාදින්න කියනවා කර්ම ප්‍රත්‍ය නැතුව උපදින රූප වලට අනුපාදින්න රූප කියලා කියනවා. එතකොට උපාදින්න රූප අපි කියමුකෝ චක්කු සෝත ගහන චක්කායතන සෝත ආයතන ආදී මේ ප්‍රසාද රූප පහ. ඊට පස්සේ ජීවිතේන්ද රූපය, හදේ වස්තු රූපය ආදී මේ ඔක්කොම ඒකාන්ත උපාදින්න රූප. ඒ කියන්නේ කර්මය ප්‍රත්‍ය වෙලාමයි උපදිලා තියෙන කර්මය නිසාමයි තෘෂ්ණාදී අපි ඒව කෙලෙසුත් එකතු කරලා ගත්තොත් එහෙමයි ඉපදිලා තියෙන්නේ. ඒ අර ඒකාන්ත කර්මජ ප්‍රසාදාරු උපාදින්නමයි. අනුපාදින්න කියලා කියනකොට දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එතන සුද්ධාෂ්ටකය තියෙනවනම් ඒක උපාදින්නද විය හැකි අනුපාදින්නද විය හැකි. පඨවි ධාතුව ගත්තොත් කර්මය මුල් වෙලාත් වෙනවා. ඒ නිසා උපාදින්නක කියලා කියනවා. කර්මයෙන් නැතුවත් උපදින්න පුළුවන් අනුපාදින්නක කියලා කියනවා. ඒ වගේම අපි කියමුකෝ මේ ශබ්ද රූපය කියන එක. ඒක ඒකාන්ත අනුපාදින්න රූපය. ඒ ශබ්දේ කවදාවත් උපාදින්න වෙන්නේ නැහැ. කර්මයෙන් ශබ්දේ උපද්ද කර්මයේ මුල් වෙලා ශබ්දේ උපදින්නේ. ඒ වගේ ඒකාන්ත උපාදින්න රූප තියෙනවා. අනේකාන්ත ඒ කියන්නේ මේ කර්මයෙන් හා ඒ කියන්නේ මේ කර්මපත්‍ය වෙලත් නැතුවත් උපදින ඒවා තියෙනවා. ඒ වගේම මේ උපාදින්නක නොවන අනුපාදින්න වූ වෙනමම රූපත් තියෙනවා අපිට. එතකොට එහෙම ගත්තම් දැන් ආහාර රූපේ ගත්තත් ඒත් තියෙනවා ඒක උපාදින්න වශයෙන්. ඉතින් ඊට පස්සේ ජරතා අනිච්චතා ඒවත් උපාදින්න අනුපාදින්න වශයෙන් බෙදන්න පුළුවන්. ඒ නිසා මෙතන ඒක අපි රූපාණුව බෙදා ගන්න ඕනේ. ඒ කියන්නේ කර්මයේ මුල් වෙලා හට ගන්නවා නම් ඒවට උපාදින්න කර්මයේ නැතුව උපදිනවා අනුපාදින්න කියනවා. ඊට පස්සේ තව එතන තියෙනවා උපාදානීය අනුපාදානීය කියලා. ඒ අර්ථය වෙනයි. උපාදානීය කියලා කියන්නේ උපාදානයට හිත උපාදානයට අරමුණු වෙන කියන අර්ථයෙන් තමයි උපාදානීය කියලා කියන්නේ. ඒ වගේම අනුපාදානීය කියලා කියන්නේ අරගෙන තණ්හා දිට්ඨිය ආදී උපාදානයට අරමුණු නොවන කියන අර්ථය තමයි අනුපාදානීය. එතකොට උපාදින්න උපාදානීය අනුපාදින්න අනුපාදානීය එතකොට මේව අර්ථ වෙනස්. එතකොට මේ උපාදින්න අනුපාදින්න කියනකොට එක අර්ථයකින් ගන්න ඕනේ. උපාදානීය අනුපාදානීය කියනකොට තව අර්ථයකින් ගන්න ඕනේ. එතකොට එක රූප නාම රූප දෙකටම අදාළ කරලා ගන්න පුළුවන්. ඒ නිසා යම් තැනක උපාදින්න අනුපාදින්න කියලා තියෙනවා නම් එතන තියෙන්නේ මේ උපාදානයට අරමුණු වන හිත කියන අර්ථය නෙවෙයි. එතන කියන්නේ කර්මය ප්‍රත්‍ය තණ්හාවාදී කර්මපත්‍ය මුල් වෙලා උපදින කියන එක. ඊට පස්සේ උපාදානීය කියනකොට ඒක සවිඥානක අවිඥානක හැම රූපයක්ම උපාදානීය කියලා ගන්න පුළුවන්. උපාදින්න හැටියට ගන්න වෙන්නේ සවිඥානක රූපවල විතරයි. ඒකින් ගොඩක්
උපාදින්න කියන තැනදී උපචේ සංකති උපාහම් කියනවා. ඔව්. උපාදින්න කියන තැනදී උපචේ සංකති ජරතානිච්චතා කියන හතරම ආරම්භ කරනවා. ඒකයි මට විශේෂයෙන්ම මතක් කරන්න ඕන කම.
හා හා. හරි.
එහෙනම් මම හිතන්නේ අපිට අවසන් කරන්න වෙලාව කියලා තියෙන්නේ. අද දිනේදී ඉතමත් පටිනා ගාම්භීර දේශනාවක් අපිට කාණ ගන්න වාසිගේ. ඉතින් මේ පිළිබඳව අපි සියලු දෙනාම ඉතාමත් සතුටුපත් වෙනවා. ඒ වගේම අපි අනේක වාරයක් වංශී පතන පතන බෝධියකින් ඉතා කෙටි කාලයකින් සුඛ ප්‍රතිපදාවෙන් වංශයට නිර්වාණය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උපවාසයේදී දෙමාපියන්ටත් ගුරුවරුන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි ඔබ වහන්සේට ආරාධනා කර සිටිනවා මේ කල දවසේ පුණ්‍යානුමෝදන් සිදුනාට. දෙවසන්.
හොඳයි එහෙනම් අද දවසේත් අපි මේ විදිහට ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව කරමින් ධර්ම 19 කුසලයක් අපි සිද්ධ කරගත්තා. ඒ තුළින් අපේ ඉන්ද්‍රිය බල බොජ්ජංග ධර්මය දියුණු කර ගැනීම සඳහා නිවන් මඟ පාදා ගැනීම සඳහා අත්වල කෘකුලක් වශයෙන් මේ නිවැරදි තථාගත ධර්මය අපි කෙසේද තේරුම් ගන්නේ කියන එක තුළ අපි උත්සාහවත් වුණේ. ඉතින් ඒ නිසා මේ කුසල ශක්තිය පිළිබඳව ගත්තහම අපිට උත්කෘෂ්ඨ ඥාන සම්පයුක්ත කුසල් මේ වෙලාවේ හැම දිනාගේම ධර්ම ශ්‍රවණ ධර්ම දේශනා වශයෙන් උපදින්නේ. ඉතින් එනිසා සියලු කුසල සම්භාර ධර්ම මේ සඳහා මේකට දායකත්වයක් දරනවා උපකාරකත්වයක් දරනවා නම් ඒ ධර්ම දානමය වශයෙන් මේ සියලු දේවල් අපි එකට කැටි කරලා මේ සියලු කුසල් ශාසන සුරකින් අල්පේසාක්‍ය මහේසාක්‍ය දිවරාජ සමෝහයා ඇතුළු සියලු දෙවියෝද ඒ වගේම මිය පරලෝකීය ඥාතීන් පින්කෙමති සත්‍යෝද මේ කුසල් අනුමෝදන් වේවා. ඒ වගේම සා සම්බන්ධ වෙච්ච හැම දෙනාටම ශ්‍රවණය කරමින් කටයුතු කරන යම්තාක් මේ ධර්ම ශ්‍රවණය කරමින් සා සම්බන්ධ වෙනවා නම් මේ සඳහා උදව් උපකාර කරනවා. ඒ සියලු දනාම අපි සිහිපත් කරමින් මේ කුසල බලයෙන් හැම දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ තායික්මණින් අවබෝධ කර ගැනීමට අවශ්‍ය ධර්මඥානයේ ඉන්ද්‍රිය බල බොජ්ජංග ධර්මයන් තිබුණු වේවා. ඊට අවශ්‍ය සත්පුරුෂ කල්යාණ මිත්‍ර අසුර ලැබිලා ඉතායික්මණින් සංසාර දුක නිමා කරගන්න මේ සියලු කසල් හැම දෙනාටම උතුම් පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ දේශනාව කරගෙන යාම තුළ ත්‍රිවිධ රත්නයට විශේෂයෙන් ධර්ම රත්නයේ කෙරෙහි බුද්ධ රත්නය සංඝ රත්නයේ කෙරෙහි යම් නොදැන හෝ යම් වරදක් අඩුපාඩුවක් සිද්ධ වුණා නම් ත්‍රිවිධ රත්නයෙන් අපිට පළමුවද දෙවනෝද සමාව ලැබේවා කියලා සමාව භජනය කරනවා. ඒගමම් අපි ප්‍රාර්ථනා ගාථාවක් කියනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ භාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු. තෙරුවන් සරණයි හැම දෙනාටම.